tiene, papi. පවතින වෙනෙන ස්වභාවයයි පවතින ස්වභාවයයි දෙකක් පවතින්නේ නිවන කියලා එකක් නැහැ. නිවන පවතින්නේ නැහැ. ඈ? දැන් අපිට පවතිනවා කියලා අපි දැනගන්න දේවල් ටික තියනවාද කියන එක තමයි මුලින් හොයන්නේ. නිවන පැත්තක තියන්නකො නිවන අවබෝධ වෙයි ඕක දකින්නකොට. හ්ම්? නිවනට මාර්ගය වැඩෙනකොට නිවන අවබෝධ වෙයි. අපි දැන් ඉස්සෙල්ලා අපේ තියෙන වැරදි දෘෂ්ටි වැරදි මත ටික කඩා ගන්න ඕනේ නේද? එතකොට දැන් පේන ස්වභාවයයි පවතින ස්වභාවයයි. මොන ස්වභාව දෙකක් තියෙනවා? පේන කියන්නේ අපි ඇහෙන් දැකලා දැනගන්න ගතිය. නේද? පවතින ස්වභාවය කියන්නේ අපි දැක්කත් නැතත් එළියේ තියෙන යම්කිසි ස්වභාවයක්. තියෙනවා කියලා කියන්නේ එපා. තියෙනවා නම් තියෙන ස්වභාවය. අපි දන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අපි දන්නවා. යා එළිය තියෙන අපි දැක්කත් නේද? එහෙම නේද? ඕක තමයි ලෝකෙට ආйти දැක්ම කියන්නේ. අපි දැක්කත් නැතත් ලෝකේ පවතින. ඔය ලෝකයා හිතන විදිය. ධර්මයක් අහපු නැති, පටිච්ච සමුප්පාදයක් අහපු නැති සාමාන්‍ය අපිත් ආйти. සංසාරේ යන කෙනා කටුත් සමුප්පාදයේ අවබෝධ නොකරපු කෙනා හිතන්නේ අපි දැක්කත් නැතත් ඔය ලෝකේ පවතිනවා. එහෙම කිව්වට ඔය පවතින දේවල් ගැන Taman දන්නා. නේද? දැන් ඔය ගස් ටික මේ ශාලාව අරවා මේව මම දැක්කත් නැතත් ඕවා තියෙනවා කියන අදහසින් ඉන්නේ. නේද? ගෙවල් දකවල් ඔය ඉන්න සත්තු නේද? මම අදැක්කත් නැතත් ඒව ටික තියනවා කියන අදහසේ නේද ඉන්නේ? හ්ම්? ඒක තමයි ලෝකෙට අයිති දැක්ම. සාමාන්‍ය ලෝකයා හිතන විදිහ ඕක. ලෝකෙට අයිති දැක්ම කියන්නේ ඒකයි. සාමාන්‍ය ලෝකයා, ඒ කියන්නේ ධර්මයක් දැනගත්තේ නැති කෙනත් හිතන්නේ ඔහොම. ධර්මයේ අහලා තියෙන අපි හිතන්නේ බාහිරේ තියෙන දේවල් තියෙනවා නේද? පවතින දේ දකින්නේ. ඒ කියන්නේ
ඒක තමයි පොතේ තියෙන්නේ.
අර පොතේ තියෙන එක වෙනම එකක්. මං කිව්වේ අපි හිතන විදිය. පොතේ තියෙන එකට ආවේ නැහැ තාම. අපි හිතන විදිහ මොකද්ද? අපි දැක්කත් නැතත් එළියේ තියෙන ටික හැමමම තියෙනවා. ඒ කියන්නේ ලෝකය තියෙනවා. ලෝකය කියන්නේ එළියේ තියෙනවා කියලා හිතන දේවල් ටික. බාහිර දේවල් සේරම තියෙනවා කියලා තමයි හිතන්නේ. දැන් ඔය විදිහට නේද ධර්මයේ දැන් බුද්ධ ආගමේ නොවන කෙනත් හිතන්නේ. නේද? බුද්ධ ආගමේ වෙන්න ඕනත් නැහැ. එයා හිතන්නේත් ඔය පවතින දේවල් හැමමම තියෙනවා. අපි දැක්කත් නැත. අපි අත්දැක්කත් දැනගත්තත් නැතත් ඒ කියන්නේ අපේ විඤ්ඤාණයට අහු වුණත් නැතත් ඔය පවතින දේවල් ටික තියෙනවා කියලා නේද? එතකොට ඒ තියෙන දේ තමයි අපි කොහෙන් අත්දකිනවා, කණෙන් අත්දකිනවා, නාසයෙන් අත්දකිනවා. ඔය ලෝකේ තියෙනවා ඒව තමයි අපි අත්දකින්නේ. නේද? දැන් ඔන්න ටිකක් ධර්මයේ දන්න කෙනා මොකද්ද ඊළඟට හිතන්නේ? ඔයගොල්ලෝ කරන දේ. ඔය ඔය තියෙන දේවල් වෙනස් වෙනවා. නේද? වෙනස් වෙයි පවතිනවා නේද? ඒක වැඩිය හොඳයි. වෙනස් වෙයි පවතිනවා කියලා එකක් තියෙනවා. නේද? ප්‍රයත්නක් දෙන්න. අපි වෙනස් වෙනවා කියන්නේ පවතින දේ අර අපි මුලින් අත්දැක්ක විදිහ නෙමෙයි තව ටිකකින් අත්දකින්න. ඒකට වෙනස් වෙලා කියන්නේ. නේද? දැන් කසරයක් දකින දේ දැන් ඔය කියන්නේ මෙයා හරි වෙනස් වෙලා නේ කියන්නේ. මුලින් දැක්ක විදිහ නෙමෙයි දැන් පේනකොට වෙනස් විදිහකට.
හැබැයි කලක් ගියාට පස්සේනේ
ඔව් කොහොම හරි ඔව් ඒ සමහර ඒවා ඉතින් මේ දැන් මිනිස්සු වෙනන් ටිකක් අවුරුද්දකින් විතර දැක්කේ නැතුව දැක්කොත් කියයි ආවා හරි වෙනස් වෙලා නේ. ඇයි ඒ? ඊට අවුරුද්දකට කලින් දැක්ක විදිහ නෙමෙයි දැන් වෙනස්. හැබැයි සමහර දේවල් තියෙනවා ඊට වඩා ඉක්මනට වෙනස් වෙනවා. දැන් ඔය මලක් ගන්නකොට මල් පොහොට්ටුව දකිනවා වගේ දවල් වෙනකොට පිපිලා හවස වෙනකොට පර වෙලා. ඒක එච්චර දවස් ගාණක් ගියේ නැහැ නේද? එක දවසෙන්ම සැරින් සැරේ බලනකොට වෙනස් වෙලා. ඉතින් අපි කියනවා අන්න මල වෙනස් වෙලා නැ අපිට එක එක සැරේ බලනකොට එක සැරයක් පොහොට්ටුවක් පේනවා, තව සැරයක පිපිලා පේනවා, තව සැරයක පර වෙලා වැටිලා පේනවා නේද? ඒ දකින දකින මොහොතේ දැන් අපි හිතන්නේ අර තිබුණ මල තමයි මේ පොහොට්ටුව වෙලා තිබුණා, පිපිලා තිබුණා, දැන් පර වෙලා ගිහින් කියලා නේද? දැන් අපි හිතන්නේ අර පවතින දෙයක් ගැන. පවතින දේ වෙනස් වෙලා. එක දෙයක් පවතිනවා ඒක වෙනස් වෙලා. ඒ හින්දා තමයි වෙනස් වෙනස් විදිහට පේන්නේ කියලා. නේද? දැන් ඔහම තමයි සාමාන්‍ය ලෝකයේ දකින්නේ. ඔකට කියනවා ලෝකෙටයි ති ද. හරි? දැන් ලෝකෝත්තර දැක්ම කියනකොට ඒ ලෝකයා දකින විදිහට වඩා පොඩ්ඩක් වෙනස්. අපරායි බුදු කෙනෙක් පෙන්නනවා මේ පටිච්ච සමුප්පාදේ කියලා එකක්. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. ඒ කියන්නේ හේතු නිසා හටගන්න ස්වභාවයක් පෙන්නනවා. ඔය අපි ලෝකේ තියෙනවයි කියලා මොනවා හරි කියනවා නම් ඔය සේරම පටිච්ච සමුප්පන්නයි කියලා කියනවා. ඉබේ පහළ වෙච්ච නිකං හේතුන්ගෙන් තොරව තියෙන්න පුළුවන් ඒවා නෙවෙයි. හේතු නිසාමයි එවති. යමක් තියනවා කියලා හිතෙනවා නම් ලෝකෙට අයිති. ඒවා සේරම හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි හටගෙන තියෙන්නේ කියලා අන්න ධර්මතාවයක් වෙනවා. දැන් අපිට සාමාන්‍ය ලෝකයට ඕනෝක පේන්නේ. ගහක් තියෙනවා කියලා ගහ තියෙනවා ඉතින් ඔක හේතු ප්‍රත්‍ය තිබුණත් නැතත් ගහ තියෙනවා. එහෙමනේ අපිට හිතෙන්නේ. නේද? කවුරු හරි කෙනෙක් ඉන්නවා කියුවහම ශරීරයක් තියෙනවා. ඒකට ආයේ හේතු ප්‍රත්‍ය හොයන්න දෙයක් නැහැ තියෙනවා. අපි දැනගත්තා නැතත් ඉන්නවා. දැන් මේ පුටුවක් තියෙනවා කියුවහම අපි දකිනකොට විතරද පුටුව තියෙන්නේ? අනිත් වෙලාවටත් තියෙනවද? අනිත් වෙලාවටත් කියනවා කියලා නේද හිතන්නේ? හ්ම්. දැන් ඕක ලෝකෙට අයිති දැන්. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා ඕන්න ඔතන වැරද්දක් තියෙනවා. ඈ? ඒ වැරද්ද දකින්න නම් නුවණින් බලන්න. නුවණින් බලන්න කියන්නේ බලන එක එක විදි තියෙනවා. එක විදිහක් තමයි තමන් ඕක දැනගත්තේ කොහොමද තියෙනවා කියලා. ඒක නුවණින් හොයන්න ඕන. දැන් මං කොහොමද දැනගත්තේ අර සිතුව අතන තියෙනවා කියලා? අපි කොයි වෙලාවක හරි ඔක දැක්ක හින්දා නේද දැනගත්තේ? දැක්කේ නැත්නම් අපි දන්නවද එහෙම දෙයක් තියෙනවද කියලා? නෑ. දැන් උදාහරණයක් විදිහට මේ මම දන්නේ ඔයගොල්ලෝ දැන් මේ පැත්තට ගිහින් තියෙනවද කියලා. මම ගිහින් නෑ. මන් දන්නේ නැහැ ওই පිටියෙන් එහා පැත්තේ මොනවා තියනවාද කියන එක මගේ ලෝකේ නැහැ. මම මොනවා හරි හිතාගත්තා නම් එක්කෝ ඒ කතා කරන සද්දෙන් හරි මොනවා හරි ඇහෙන සද්ද වලින් ඔව් ඒවා හිතිලා තියෙන්නේ මොනවයින්ද මම මේ ඔව් කොහෙන් හරි දැනගත්තා. මම දැකලා ඔව් දැන් ඕගොල්ලෝ මම කී දෙනෙක් ওই පැත්ත දැකලා තියනවාද? දැන් නිකන් හිතා ගන්නක ඔය ගිහිල්ලා නැත්තම් මොකද්ද මේ தત્ත්වය කියලා? ඔව් ඒ වුණාට අපි දන්නවා දැන් අතන කවුද ඉන්නවා නේද? එතකොට මොනවද හිතුනේ?
මට ඒක හිතුනේ.
තරහ ගියා පොඩ්ඩක්.
නෑ තරහ නෙවෙයි. මම හිතන බෝඩ් ගන්නකොට සුම්බරක විතර සම්මාදලා සස්ත කරලා සාර්ථකයි. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අපි මෙතන ඉන්නවා කියලා.
ඔව්.
ඉතින් මේක අපිට විතරක් නෙවෙයි නෑ පාවිච්චි කරනවානේ. ඉතින් මම දොර ඇරියේ පුළං ගැහැන්නේ. ඒකයි. ඉතින් මම
දැන් ඔන්න රිෆ්ලෙක්ට් කරන්න විදිහ. දැන් ඔය ටික හිතන වෙලාවේ සිහිය කොහෙද තිබුණේ?
ඒක.
භාවනාවේ තිබ්බේ. නෑ. නෑ දුර ගන්නවට අන්න මගේ හිත දුවලා. හිත දිව්වා කියන්නේ අපේ අරමුණේ නෑ. ඒ කියන්නේ අපේ හිතේ පාලනයක් නෑ අපට හොරෙන් දුවලා. අපට ඕන ඒගොල්ලෝ ගැන හිත හිතා ඉන්නද මේ භාවනාව කරනවා? ඒතර භාවනා කරන වෙලාවේ උන්න දැන් අපි දන්නේ නැතුව
කොච්චර සද්ද කරත් අපි ඒකට යොමු වෙන්න මොකද
නැහැ. හරියට භාවනාව කරනවා. දැන් අපි භාවනා කරනවා කියනකොට අපට හොරෙන් මොන දුර. මොන්න ඕක තමයි අපට පේන්නේ නැති බත්. අපිම දන්නේ අපි හිතන් ඉන්නා නෑ අපි භාවනා කළා කියලා ඒ උනාට වෙන මොනවා හරි හිත හිතා ඉඳලා. ඒ හිතන වෙලාවේ මෙතන අවධානේ නැහැ. හිත සමහර විට කියයි නෑ නෑ මම භාවනාවක් කරන ගමන් හිතුවේ කියලා. නේද? ඒ හිත අපි රවට්ටන්න හදනවා. දැන් ඒ දැන් ගියාට ප්‍රශ්නයක් නෑ. ඒක තමයි හිතේ හැටි කියන එක අඳුර ගන්න. අපි කොච්චර මේකේ කන්ට්‍රෝල් එක තියනවා කිව්වත් ඔන්න ගිහිල්ලා. ඇයි ගියේ? යන්න හේතුව මොකද්ද? මුලින්ම හිතෙන්නේ අපි දැන් අරගොල්ලෝ තමයි මේ අපිට භාවනා කරන්න දෙන්නේ නැත්තේ. නේද? දැන් බෝඩ් ගන්න එහෙම හිතුනේ ඒකනේ. දැන් ඔන්න අපේ හිත කියන හැටි. හිත කියන හැටි නුවණින් බලන හැටි දෙකක්. අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන හිත මොනවාගේද? හිත මොනවාද අපිට කියන්නේ? මේගොල්ලෝ අපිට කරදර කරනවා ඒ හින්දා භාවනා කරන්න බෑ හිත එක කරන්න බෑ ලබ්ධ කරනවා
මට ඒගොල්ලන් ඒ ගැන තරහක් ඇතිුනේ නෑ
නක් පොඩ්ඩක් ඉන්න දැන් මේක මේ ආයෝ ඒ පරණ පැත්තට යනවා මේ හරි මේ අහගන්නකෝ මේ හරි වැරදි කියනවා නෙවෙයි මං කලේ හරි වැරද්ද නරක වැරදි වැරද්ද කියන එක නෙමෙයි මේ කියන්නේ අපි අඳුර ගන්න හදනවා හිත වැඩ කරන්නේ කොහොමද මම ඒ හිතපු එක හරිද වැරදිද කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අපිට වැඩක් නැහැ. මොකද දැන් මම කියන්නේ මේ කර්ම කරන පැත්ත නෙමෙයි කතා කරන්නේ කියලා. ලෝකෙින් මිදෙන පැත්තනේ. ඒක ඇයි හිතපු දේ අර වාගේ හොඳ චේතනාවක් ආවා. ඒ කියන්නේ මේ මේ සද්දෙන්ද අනිත් අයට බාධා වෙනවා. අපේ ඊළඟ සැරේ බාධා නොවෙන්න මේ වගේ දේවල් අපි කරන්න ඕන. ඒගොල්ලන්ට බනින්නේ නැහැ. අපි ඒගොල්ලෝ දන්නේ නැති හින්දානේ එහෙම සද්ද කරන්නේ. ඒ කියන්නේ ඒ තරහරන් නෙමෙයි. හරි? ඒක හොඳයි. හැබැයි මේ දැන් කතා කරන්නේ හොඳ නරක නෙවෙයි. මගේ හිත හොඳ වැඩක් කළාද නරක වැඩක් කරාද කියන එක අපට අදාළ නැහැ. අපි බලන්නේ ලෝකෝත්තර මාර්ගය කියනකොට ඔය විදිහට. මොකද අපි පුරුදු වෙන්නේ නා මං හරිද වැරදිද කියලා හොයන්න. මං කරපු වැඩේ හරිද, හොඳයිද, නරකද. දැන් තේරුම් ගන්න අපි කරන වැඩ හොඳ වුණත් නරක වුණත් මොකද වෙන්නේ? සංසාරේ සංසාරිය හොඳ වැඩනම් හොඳ ඒවට හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක ඒවට නරක ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඔයාගේ හොඳ චේතනාවක් ඇති උනේ මේ මේ අනිත් කට්ටියට උදව් කරන්න, මේ ආයෙ සද්ද නොකරන්න, අපි එයාට බනින්නෙත් නැහැ තරහාරන්. මේක හොඳ විදිහට කරන. ඒකට ඒක කුසල පැත්තට එන්නේ. අතන තරහක් නැහැ, ලෝභෙත් නැහැ. කියන්නේ අලෝභ අදෝස. තරහ ගියා නම් ඒක වැරදි. තරහ යන්නේ නැතුව හිතුවා නම්
සිවුම් වලට එනවා.
එනවා එනවා.
ඒක සිවුම් වලට එනවා ඒක.
දැන් මුලින්ම ඔක සිවුම්ම එනවා. නෑ අපේ අකමැති ගතිය නුරුස්සන ගතියක් ආවනේ සද්දෙහි. මට මේක කරදරයක් කියලා ආවනේ. එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ දිගින් දිගට ගියා. දැන් ඔතන භාවනාවේදී බලන පළවෙනි දේ තමයි අන්න මගේ හිත දුවලා. භාවනා කරන්නේ නෑ. හරි? දුවන්න හේතුුනේ අපේ තියෙන කෙලෙස්. බාහිරයට බැනලා හරියන්නේ නෑ. මගේ හිත දිව්වා නම් වැරද්ද මගේ. එතනින් පටන් ගන්නවා. එතකොට දැන් දුවන්න හේතුව අපේ පුරුදු බලව. හරි? ඒ කියන්නේ සමාධිය ප්‍රබල නැහැ පළවෙනි එක. හොඳට සමාධිය තියෙන කෙනාට අපි දන්නවනේ දැන් සද්දයක් ඇහුනොත් ඇහුණා විතරයි. එතනින් එහාට අපි ගෙනියන්නේ නැහැ. හොඳ සමාධිය තියෙනවා. එහෙම ගියා කියන්නේ අපේ හොඳ සමාධිය නෙවෙයි ඔය. ඒක ඔය මෛත්‍රිය වගේ එකකදී හොඳ සමාධියක් එනවා අඩුයි කොහොමද? ඒකේ සරින් සරේ හිත දුවනවා, ආයෙ ඉන්න ඕන නේද? අපි පුරුදු කරනවා. ඒ ඔය ගතිය අඩු කරන්න තමයි ඊළඟට අපි මේක ආයෙ කරලා පුරුදු කරන්නේ. ඒක අනිත් එක තමයි ආනාපාන සතිය වගේ භාවනාවක් කරන්න. ආනාපාන සතියෙන් හොඳ සමාධියක් එනකොට එක තැනකම තියෙනකොට සද්දයක් ඇහුණත් ඒක පස්සේ දුවන්නේ. සද්දය ඇහුණා ඒක එච්චරයි සද්දයක් විතරයි. එතනින් එහාට තේරුම් දෙන්න යන්නේ නැහැ. තේරුම් දෙන්න ගියොත් ඔය උණ වැඩේ වෙන්නේ. කොච්චර දුර යනවද දන්නේ නැහැ. නේද? බෝඩ් එකක් අඳින හැටිත් හිතලා ඉවරයි. මේකේ තියෙන්න ඕන මොනවද කියන එකත් හිතලා ඉවරයි. ඒ ඔව හිතන්න හිතන්න අපට වඩා ෆාස්ට් මේ හිත. ඒ ආපු එක හොඳයි. දැන් ආයෙ මම මතක් කරනවා මේ දැන් හරි වැරද්ද නෙමෙයි අපට වැදගත් වෙන්නේ. හොඳද නරකද කියන එක නෙමෙයි. දැන් අපි තේරුම් ගන්න ඕන ඒ අතරේ හිත දිව්ව දුවන්න හේතු උනේ මොකද්ද? අපේ කණෙන් ඇහුන සද්දේ. තමන්ගේ කණෙන් ඇහුන සද්දේ. ඒගොල්ලන්ගේ කණේ නෙමෙයි අපි සද්දේ ඇහුවේ. ඈ අපේ කණ. ඒතර අපේ කණෙන් සද්දේ අරන් ඒක ගැන හිතපු හින්දා නේද ඔය දැන් ගියේ. ඔකමයි අපිට අනිත් වෙලාවට වෙන්නේ. ඇහෙන් මොනවා හරි අරගෙන ඕක පස්සේ ලෝක.
භාවනා කරන යනකොට
ඒක දැන් අපි මොකක් හරි ට්‍රේන් කරනකොට ඉන්නවනේ බිගිනර්ස්ලා කොටසක් ටිකක් කල් පුරුදු වෙනකොට ඊට වඩා තමයි හොඳයිනේ බිගිනර්ස්ලා නෙවෙයිනේ එතකොට දැන් බිගිනර්ස්ලාට ඕන එන්වයරන්මන්ට් එකක් තියෙන බිගින කෙනෙක්ට ඔයා හොඳට ඒක එක්ස්පර්ට් කෙනෙක් වුණාට පස්සේ ඒ විදිහටම වුණද ඒ ටික නෑ ඒ සමාධිය තාම Tamanට හරියට නැත්තම් සද්ද නැති තැනක් හොඳයි ඒකෙන් කියන්නේ හැමදාම එතෙන්ට ගිහින්ම භාවනා කරන්න ඕනේ එතනින් ට්‍රේනින් එක අරගෙන පුරුදු කරලා ආවට පුළුවන් වෙන්න ඕන සද්ද තියෙන තැනකට ඉන්නම් හිත එකම් කරගෙන ඉන්න ඒවට දුගන්න නොදී එහෙම එනෝ එහෙම වෙන්නම ඕන කියන එක නෙවෙයි අපේ හිතේ හැටි තේරුම් ගන්නයි මම කියන්නේ දැන් හිත දුගන්නේ ඇයි කියන එක හොඳට තේරුම් ගන්න දැන් අපි ඒවා ජස්ටිෆයි කරනවා නෑ ඒ එහෙම හිතන්න ඕන හින්දානේ එහෙම හිතුවේ ඒ කතා හරියන්නේ නෑ භාවනා හිත එකඟ කිරීම නම් ඒකට වඩා වෙනස් මොන දෙයකලත් හොඳ දේවල් වෙන්න පුළුවන් ධර්මයක් ගැන මෙනෙහි වෙන්න පුළුවන් ඒකත් වැරදි හිත එකඟ කිරීම දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම දැන් හිත එකම් කරගෙන ඉද්දි මට අන්න ගිය සතියේ කියා දීපු එක මතක් වුණානේ හොඳ මේ මොකද්ද කිව්වේ පේන දේ තියෙන්නේ නෑ තියෙන දේ නෙමෙයි පේන්නේ ඕක ගැන මම හිතයි දැන් ඒක කළොත් ඒ සමාධිය නෙමෙයි මෙයා හිතා ඉඳලා මිති හැබැයි ඒකෙන් කියන්නේ හිතපු එක හරිද වැරදිද කියන එක නෙමෙයි මේ කියන්නේ ඒ හිතන එක හොඳයි නරක දෙයක් නෙමෙයි ධර්මය ගැන නෙමෙයි කර කර ඉඳලා ඒ වුණාට අපිට අවශ්‍යතාවය තියෙන්නේ සමාධිය වඩන්න නම් ඒ වෙලාවේ ඔක හිතපු එක වැරදි වෙන්න මේකයි මේ කරන වැඩේ හරිද වැරදිද කියන එක නෙමෙයි දැන් මගේ අර භාවනාවට ගොඩක් පිරිස එනවනේ පිටක ගමන් සද්ද එනවා ඉතින් මන් ටිකක් බණිනකොට මොකද්ද දන්නාද කියන්නේ අපි මේ ධර්මය ගැන කතා කර කර හිටියා. ඔබට තමයි එක්ස්කියුස්. ඇත්තටම ධර්මයේ වෙන්න පුළුවන්. හැබැයි එතන සුදුසු තැන නෙවෙයි ඒක කතා කරන්නේ. මොකද එතන භාවනා කරන අය ඉන්නවා ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙනවා. එතෙන්දි බං කියලා දෙන්නේ සිහිය වඩා. අනිත් අය එක්ක කතා කර කර ඉන්න නෙමෙයි. තමන්ගේ සතිය පිහිටනවා. මම දකින්නේ ධර්මයක් ගැන කතා කළත් මං කිව්වා මං කියනවා හැමදාම ධර්මය ගැන කතා කරන්න මෙතෙන්ට එන්න ඕනේ නැහැ. ඔය ශාලාවෙන් එළියට ගිහින් ඕන තරම් ඉඳ තියෙනවා ගිහින් කතා කරගන්න. එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. මොකද එක එක්කෙනා කතා කරන්න ගියාම ඒක ලොකු ගෝසාවක්. දැන් තේරෙනවද? ඒගොල්ලෝ ඇත්තටම ධර්මය ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. ඒකත් එතෙන්ට ගැළපෙන්නේ. ඒ වෙලාවේ හැටියට ගැළපෙන දේ තමන් තේරුම් ගන්න ඕන නැත්තම් ඒ හිත දිනු කරන්න අමාරු. දැන් ගොඩක් අයට සමාධිය නැති වෙලා තියෙන්නේ ඕකයි. සමාධිය වඩන වෙලාවේ විදර්ශනය කරන්න යනවා එතකොට හිත එකඟ වෙන්නේ. හ්ම්. ඒ කාර්මුණක නම් හිත තියන්නේ මොකොත් හිතන්න ඕනේ ඒ එතෙන්ටම සිහිය තියාගෙන ඉන්න. සමාධිය ප්‍රගුණ වුණාට පස්සේ පුළුවන් ඒක යදාගෙන ඕනනම් විදර්ශනය ඒ තමන් කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. එතකොට ලේසි. දැන් ඔකෙන් තේරුම් ගන්න ඕන අපේ හිත දුවන්නේ ඇයි? දැන් අර සද්දේ හින්දා හිත දිව්වේ ඇයි? කෙලස්. එකක් සිහිය පිහිටුවෙන. මේ ඇහෙන්නේ සද්දයක්. සද්දය වුණේ කණෙන් ඒ සද්දය ඇති වෙලා නැති වුණා. ඒක පටිච්ච සමුප්පන්නයි. අර මෙච්චර කල් කියා දීපු ටික. ඕක බැලුවා නම් එතනින් ඕක ඉවරයි. හැබැයි මම මෙතෙන්දී ඒක බලන්න කිව්වේ නෑනේ. ඒ හින්දා කමන්නේ. ඒ වුණාට තේරුම් ගන්න ඕන. ඒ විදිහට ඒ සිහියයි නුවණයි යෙදුනනම් මං අර බෝඩ්ඩෙල්ලන්න යන්නේ නෑනේ උතන. ඒ වන්දින්න යන්නේ නෑනේ මේ මොහොතේ. පස්සේ එක කරන එක වෙනම එකක්. නේද? අපි භාවනා කරන වෙලාවේ ඕක කරන්න ගියොත් දැන් හිතෙන් කරන එක මේ ගියා. හිතවට භාවනාව කෙරෙන්නේ. දැන් අඳුර ගන්න ඕන අනේ හිත දිව්වනේ. ආයෙ ගන්න ඕන මෙතෙන්ට. ඊළඟට කියන එකට අවධානය ගන්න. ඉතින් එහෙම හිත දුවන එක අපේ හිතේ සාමාන්‍ය තත්ත්වය. නේද? ඒක අඩු කරන්න තමයි අපි මේ ආයයි ප්‍රගුණ කරන්නේ. ඒකට විශේෂයෙන් මේ මෛත්‍රිය වඩන වෙලාවේදී අපිට සමහර වෙලාවට තරහ යන්න පුළුවන්. හයියෙන් මෙතන සද්ද කරනවා නම් අරවා මේවා කරනවා නම් සමහරට තරහ එන්න පුළුවන්. එනාට පස්සේ හරි දකින්න ඕන මේ තරහාව කියන්නේ මෛත්‍රිය නෙමෙයි. ගැටිලා නේ. එකක් මගේ තිබුණ අඩුවයි. එතකොට ඊළඟ සැරේ වගේ සත්‍යයක් ඇහුණාට අපි භාවනා කරද්දී ඒක කරදරයක් කරගන්නේ නෑ. ඒකට ලොකු පුරුද්දක් එන්න ඕන. අර අර කිව්වා වගේ සවුන්ඩ් ප්‍රූෆ් තැනකට ගිහිල්ලා ට්‍රේන් කරලා එළියට ආවොත් ටිකක් පුළුවන්කම තියෙනවා ඒකට.
හැබැයි එතනත් ඒ සවුන්ඩ් ප්‍රූෆ් එකට පුරුදු වෙලා අර සද්ද දෙනකොට තරහ යන්නත් පුළුවන්.
ඉතින් ඒක තමයි දැන් ඒ භාවනා කලේමකටද තරහ යන ගතිය අඩු කරගන්නේ. මේක මතක් කරගන්න ඕනේ. දැන් එහෙනම් මගේ භාවනාව වැඩක් වෙලා නැහැ. ආයේ නුවණින් බලන්න ඕනේ ඇයි කියලා.
ඔබට ඒ වෙලාවේ මම තරහක් ඇවිත් කියලා හිතුවොත් ඒක නෙමෙයි තරහක් ඇවිත් ඒක භාවනාවට හොඳ නැහැ කියලා හිතුවොත් ඒක
හොඳයි.
අයිනා.
ඔව් ඒක මෙහෙම යයින් කරන්න හදන එක නෙමෙයි. ආ මගේ හිත ගියා කියලා දකින්න ඕන. දැන් මේ වෙලාව ඕක ගැන හිතන එක නෙමෙයි මේ වෙලාව භාවනා කරන එක. දැන් ඔන්න මගේ පරණ කුරුද්දට හිත ගිහිල්ලා. එහෙනම් මං ආයි ඊළඟට කියන එකට සිහිය ගන්නවා. අපේ භාවනාවට. එහෙම හිතුවහම මෙතෙන්ට ගන්න පුළුවන්. අර ගිය එකට දුක් වෙන්න එපා. ඒක දකින්න මේ හිතේ යන පරණ කුරුද්ද මතුවෙලා ඇත්ත. මේ හිතේ හැටි මෙහෙම. හරි. දැන් බලන්න. දැන් පේන දේ තියනවද? ඇහෙන දේ අපි සද්ද ඇහෙන නිසා එළියේ තියෙනවා කියලා හිතන ඒ විදිහට දකින පුරුද්ද තමයි අපේ තියෙන්නේ. මේ සද්ද ඇහෙනකොට මොකද්ද වාහනයක් ට්‍රැක්ටරයක් හරි මොකක් හරි කියන අදහස එනවා හිතට. නේද? එක එක සද්ද ඇහෙනකොට ඒ මොනවද කියලා අපි දන්නවා. දැන් මේකේ දකින්නේ අපි හරි වැරද්ද නෙමෙයි ලෝකෙට ආйтиද ලෝකෝත්. එතකොට ලෝකෙට ආපුණා. ඒක අපි බාරගත්තා. නේද? අපි ලෝකෙට ආපුණා. ඒ කියන්නේ අපි කන පාවිච්චි කරපු විදිහෙයි සතෙක් කන පාවිච්චි කරපු විදිහෙයි වෙනසක් නැහැ. තේරුණා? ඒක එතකොට ලෝකෝත්තර දැක්මක් වෙන්න බෑනේ. සකාට එන්න බෑනේ ලෝකෝත්තර දැක්ම. එතකොට ලෝකෙට අයිති මට්ටමින් අපි කන පාවිච්චි කරලා තියෙනවා. තේරුණා? විදිහක් තියෙනවා. ඒකට සිහියයි නුවණයි හොඳට පිහිටන්න. පළවෙනි දේ තමයි නුවණින් දැනගන්න ඕන. අපි මේ සාකච්ඡා කරන්නේ නුවණ ඇති කරගන්න. මේ සද්දය ඇහෙනකොටම සද්දයක් ඇහුණා. මේ වාහනය දැනගත්තේ හිතෙන් කරපු වැඩක්. ඇහුනේ සද්දේ විතරයි. නේද? ඉතුරු ටික අපේ හිතෙන් කරලා දැන් නිකමට හිතන්නේ කලින් අත්දැකීම අපිට නොතිබුණා නම් දැන් යන්න ඕන පොඩි කාලෙට. මීට කලින් වාහනයක් දැකලා නැහැ. දැන් ඔය සද්දෙම ඇහුණා නම් මොනව වෙයිද?
නේනම් සද්දයක් කියලා ඉතරයි දැක්කේ. සද්දයක්
කියලා විදිහට වතාවට ඇහෙන්නේ. ඕක ඊට කලින් ඇහිලා නැහැ. එතකොට අපි තේරුමක් දෙන්නේ ඇයිද? නේ වාහනයක් හදන්න යන්නේ නැහැ නේ එතකොට. මොකද්ද සද්දයක් ඇහෙනවා. සද්ද ඇහුනේ මොකක් හින්දාද? දැන් අපට හිතෙන්නේ එළියේ වාහනේ තිබුණ හින්දා කියලා. ඒ ලෝකෙට අයිති දැක්. නේ අපි දකින්න පුරුදු වෙන්න ඕන සද්ද ඇහුනේ මේ ඇහෙන කණක් තිබුණා. ඒ කණෙන් සද්දට අදාළ අර ප්‍රසාද රූපේ හැදලා දුන්නා හිතෙන් ඕක දැනගත්තා. කන නිසා සකස් වුණ සෝත ප්‍රසාද රූපේ විඥාණයෙන් දැනගත්තා. දැන් එළියේ සම්බන්ධයක් නැහැ එතකොට. මේ හිත ඇතුලේ වුණ වැඩ. නේද? දැන් පේනවා. උදේ
ඉඳන් මේ සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් විතරක් ඉතින් නවත්.
ඒ අපේ පුරුද්දට යනවා ඉතින්. පොඩි ළමෙක් ඉතින් ඉපදුන ගමන් නෑ ඉපදුන ගමන්ම ළමයා මුලින්ම අඬනවා. මේ තේ අඬන එක නවත්තන්න කිරි ටිකක් දෙන්න නේද? දැන් එයාට දිවේ රස දැනෙනකොට ඔන්න ඇඬීම නවත්තනවා. දැන් එයා ඊට වඩා කිසිම දෙයක් දන්නවද? නැහැ. මේ කිරි දුන්නේ ඔව් ඒ රසට ආස්වාදයක් තියන එච්චරයි. මේ කිරි කියලාවත් දන්නවද? නෑ. නෑ. මේවා දුන්නේ කවුද කියලාවත් දන්නවද? අම්මා හඳුරන්නේත් නෑ. හරි. රසක් දැනුණා එච්චරයි. මේ දිවේ ගැටුණ මේ ටිකෙන් රසක් දැනුණා. ඒකේ ආස්වාදෙට එයාට අර අඬන එක නැවැත්තුවා. හරි. දැන් තාම අම්මා හඳුරන්නේ
නෑ. සර් ඒකද මේ බබාට
අඬන්න ඕනේ නැහැ එතකොට.
බලන්න.
හා ආස්වාදේ ඇවිල්ලා තියෙනවා. දැන් හදිස්සියේ ආයේ කිරි නොදී අහකට ගියොත් එහෙම අඬන්න. දැන් මේ රස නැති වුණාට අඬන්න.
එතකොට එයා ඇවිල්ලා රහත්
ඇලිලා. ඒකට තණ්හා කරා.
දැන්
බලන්න ඒ රස දිවේ ගැටෙනකොට ඒ මොහොතෙන්ම නැති වෙලා යනවා. නැත්නම් අඬන්න ඕනේ නෑනේ. ඒක දිගට තියනවා නම් එයාට අඬන්න ඕනේ නෑ. අඬන්න ඕන වෙන්නේ ඇයි? ඒක නැති වුණා හින්දා ආයෙ ලබා ගන්න ආයෙ ලබා ගන්න ඕන තණ්හාව. තණ්හාවේ බලවත් තමයි. දැන් ඔහොම ටිකක් කල් යනකොට ඔන්න අඳුර ගන්නවා මේ මෙයා තමයි මට කිරි දෙන්නේ. නේද? ඊළඟට ඒ ඔක්කොම ඉතින් එකින් එක දැන් සුවඳෙන් නාසයෙන් පුළුවන්. ඒ ඇහැ පියාගෙන සුවඳාවත් ඇති අඬන එක නවත්තා. හරි සුවඳ නැති වුණ ගමන් ආයෙ අඬන. තණ්හා. හරි. ඊළඟට අම්මගේ ස්පර්ශයට පුරුදු වෙනවා. හරි. ඒක නැති වුණොත් ඊළඟට අඬන. කාය ස්පර්ශ. දැන් දිව, කය, නාසය. හරි? සද්දයක් ඉතින් අම්මත් මොනවා හරි කියානේ නලවන්නේ ඕක ඇහෙන්නත් ඕක ඇහෙන්නේ නැති වෙනකොටත් ඊළඟට අඬන ඊළඟට ඇහෙන් ඔන්න දැන් ටික ටික අඳුර ගන්නවා මේයා මේ හින්දා තමයි මට මේ ටික හොඳට ලැබෙන්නේ ඊළඟට කාලයක් එනවා කිරි දෙන්න ඕනේ නැහැ හැබැයි අම්මා පේන හරියකවත් ඉන්නවා නැත්තම් අඬන දැන් ඔන්න තණ්හාව තව වර්ධනය වෙනවා දැන් ඕක හිතන්න මේ අපේ තණ්හාව වර්ධනය වෙන හැටි ඔය දැන් තමන් පොඩි ළමයා වෙලා හිතන්න ඕන අම්මා වෙලා හිතන්න එපා මම බබා මං මොකටද මේ අඬන්නේ? ඒ මොනවා තිබුණත් පළවෙනි දේ තමයි හුස්ම වුණා. හුස්ම ලැබුණාම එතනින් නවතින්නේ. ඊළඟට බඩගින්න. මෙච්චර කල් අම්මගෙන් හම්බ වුණා නේ කෑම දැන් නැහැ. තනියෙන් හොයාගන්න. එතකොට තමයි අර රසට ඊළඟට කොහෙන් හරි ආස්වාදයක් එනකොට ඒකට රැවටෙනවා. මේ රැවටීම හින්දා තමයි ඇඳිල්ල නවත්තන්නේ. අපිට තණ්හා කරන්න දෙයක් තියෙනකොට ඒක ලැබෙනකොට අපිට ඒ ආස්වාදයට අහු වෙනවා. එතන තියෙන දුක පේන්නේ මේක ඇති වෙලා නැති වෙන එකක් කියලා පේන්නේ. ඒකයි ඉතින් ආයේ ආයේ ලබා ගන්න දැන් තණ්හා කරන එක තමයි එතනින් ඉඳන්ම කරන්නේ. දැන් තමන් පොඩි ළමයා වෙන්න ඕන. තමන් මේ තත්ත්වෙ හිටියනම් මොකද්ද
තත්ත්වෙ?
ඒ ඊළඟට අර දැන් අම්මව කියලා කෙනෙක් අඳුරගන්නවා. එයා තමයි මට මේ වටික දෙන්නේ කියලා අන්න දැන් අපි වටේ ඉන්න අයගෙන් අඳුරගන්නවා. නේද? ඊළඟට එයාට තණ්හා කරනවා. එයා පේන්නේ නැති වෙනව ගමනට. පේන්නේ. ඒ මට්ටමට දැන් සංඥා දාගත් අඳුරගත්තා. දැන් මුලම පොඩි කාලේ දන්නේ නැහැ. කවුද කිරි දෙන්නේ කියන කතාව එයාට අදාළ නැහැ. එතකොට රස තණ්හාව විතරයි. ඒ අරක්ක තණ්හාවෙන් හදාගත්තට පස්සේ. ඒ අර මගේ කරගත්තට පස්සේ එන දේවල් මෙයා තමයි මගේ කියලා අල්ලගන්න. පේනවද තණ්හාවෙන් කරන දේවල්. ඊළඟට එයා ඕන වෙන කෙනෙක් ගැ. දැන් ඒක හදාගන්න කලින් කවුරු කිරි දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මුලදි දන්නේ නැහැ මේ අම්මාද කවුද කියලා. මුලින්ම. දැන් ඕකේ දැන් ඔයගොල්ලෝ ඔය වෙන පැත්තක් හිතෙන්නේ දැන් මෙතන පටන් ගන්න හැටි දැන් Taman මේ මට්ටමට යන්න ඕන ලදරුවගේ මට්ටම. දැන් මං තණ්හාව හදාගන්නේ මෙහෙමනේ. ඊළඟට අර මොනවා හරි එල්ලලා තියෙන එකේ පාට දිහා බලා ඉන්නවා, සද්දේ දිහා බලා ඉන්නවා. දැන් ඒව මගේ කරගන්නවා ඊළඟට. ඕක නැති වුණොත් අඬනවා. පේනවද? ඊළඟට සෙල්ලම් බඩුවක් අල්ල ගන්නවා. ඒක මගේ කරගන්නවා. ඕක නැති වුණොත් අඬනවා. ඇයි අඬන්නේ? මේ තණ්හාව. මේ තණ්හාව වර්ධනය කරන්න. මේ දුක වර්ධනය කරන්න. මගේ කියලා. ඔව්. ඔය දැන් ඒවයි ප්‍රතිඵල තමයි ඔය දැන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. එකතු කරගත්තු විය.
සර් ඒකේ ආස්වාදය ලැබුණාම සතුටක් එනවනේ.
සතුට එනවා. ඊළඟට මුලාවක් තියෙනවා. සතුටයි මුලාවයි අවිද්‍යාවයි සේරම ඊදිලා තණ්හාව.
එතකොට එතන මේ දුකක් තියෙනවා.
තියෙන.
මේ වෙලාවේ.
දුක නැත්නම් අඬන්නේ මොකටද?
සතුට විඳින වෙලාව.
ඒ විඳට ඒ විඳින මොහොතේ ක්ෂණයක් නේ. දැන් රස දැනෙන ආස්වාද. ඒකයි මං කිකිරි දිදී ඉඳලා නැවතුවත් මොකද වෙන්නේ? ඒක
අඬන්නේ බාබා උනාට බයකුත් වෙනවා ඇති.
සේරම තියෙනවා. බය සැක සේරම එනවා තණ්හාවේ ප්‍රතිඵලය තමයි බයයි සැකයි. මට මේක නැති වෙයි කියලා
සැකයි.
ඊළඟට ඕක තව දැන් ලෝකේ හදනවා. දැන් මගේ ඒවා ඊළඟට ආරක්ෂා කරගන්න ඔන්න ප්ලෑන් ගහනවා. ඊළඟට අම්මා තව පොඩි ළමෙක් ළඟට ගියොත් අඬනවා. ඒ තණ්හාව. ඔව් ඊර්ෂ්‍යාව ඔක්කොම කෙලස් ටික එනවා. ඒ පොඩි කාලෙමයි ওই ටික එන්නේ. දැන් ඔහොම එකතු කරගත්තු ටික තමයි අපි අර පොඩි කාලේට වඩා ඊළඟට ටිකක් ඊට වඩා හිතලා ඒවා අයිති කරගන්න.
එතකොට හිතනවා දැන් ඉස්සෙල්ලා නිකන් ඇඟට තේරෙන්නේ වගේ.
ඒ පොඩියට පටන් ගන්න එක තමයි ඔය යන්නේ.
ඊට වඩා ටිකක් ලොකු
වුණා. දැන් අපි ඒ එකතු කරගන්න තියෙන ආසාව, තණ්හාව. ඒ හින්දා දැන් මුලින්ම ඕන දරුවට අන ඒ පවතින ආහාරය වුණ හුස්ම වුණ ඊළඟට දැන් නිකම් බිම තියලා තිබ්බට නිදා ගන්න නැහෙනේ නේද? ඒ ඉන්න දැන් එළියේ දාලා තිබ්බොත් එහෙම ඒත් අඬනවා නේද? ගයක්. ගයක් කියන්නේ මේ වගේ ගයක් නෙමෙයි. එයාට පොඩි රෙදි කෑල්ලක කර වැහිලා තියෙන්න ඕන එච්චර. ඒක ලස්සනද කීයක් වටිනවද මොන මොස්තරද තියෙන්නේ මොන පාටද?
ඒව නෙවෙයි.
අර නේද?
වැහිච්ච එක විතරයි.
ඔව්. ඊළඟට රෙද්දක් ඕන අර මැස්සන්ගෙන් අඳුරුවන්ගෙන් එහෙම ආරක්ෂා වෙන. ඕක නැති වුණොත් අඬනවා. හරි. දැන් බලන්න තව බෙහෙත් ගැන නොතේරුණත් ඉතින් බෙහෙත් ඕන ලෙඩක් නැත්නම් අඬනවා නේ. ඔන්න ඔය හතර. ආහාර, නිවාසය, ඇඳුම්, බෙහෙත්. ඔච්චරයි මූලිකව උනේ.
එතකොට
ඒවයි ඔය එකකවත් වැඩි වැඩ හොයන්නේ නැහැ. මේක වටින දෙයක්ද, ලස්සන දෙයක්ද, හොඳ දෙයක්ද ඒ කම්පයා කිරිලි නැහැ. ඔය හතර තමයි බේසික්ස්. හරි. ඉතින් ඔය හතර ඕන ජීවත් වෙන්න. එහෙනම් තමයි ඔකට සිව්පසය කියලා තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ ඔන්න ඔතනින් නවත්තනවා. දැන් මුලින් අර ජීවත් වෙන්න ඕන ටික විතරයි. ඊළඟට තණ්හාවට ඌව එකතු කරගන්න. දැන් අපි කෑම අපිට ජීවත් වෙන්න ඕන ටික නෙමෙයි කන්නේ. තණ්හාවට. තණ්හාවටමයි කන්නේ. ජීවත් වෙන්න ඕන බොහොම සුළු ප්‍රමාණයක්. ජීවත් වෙන්න ඕන එක එක જાතිය කෑම ඕනේ නැහැ. මේ ලූලු රොටි අරවයි මේවයි ඒවා ඕනේ නැහැ ජීවත් වෙන්න. එංගට අල්ලන මොනවා හරි පොඩි දෙයක් තිබුණාම
ඒක
ඕවා මුකුත් ඕනේ නැහැ. ඕවා මුකුත් ඕනේ නැහැ. ඒ අපි එකතු කරගත්තුවේ. ඔය විටමින් එක නැත්තම් ආව ඉවරයි. ඔන්න දාගත්තා ඔළුවට. ඊළඟට මේ 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 විටමින් එකම ඕන
නෑ 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 කියලා මේ ඉඳලා දෙන්නම ඕනේ පිටු ටිකක් දෙන්නම ඕනේ
දැන් ඕවා හොයාගන්න කලින් මිනිස්සු ජීවත් වුණේ නැද්ද? දැන් ඔයගොල්ලන්ගේ ආච්චිලාගේ සීයලාගේ කාලේ මතක් කරන්නේ එතකොට ওই විටමින් තිබුණාද?
නෑ
නෑ නෑ ඒක නුවණින් හිතන්න. ඒවා ඒගොල්ලෝ දැනගෙන හිටියද? ඒගොල්ල අපිට වඩා කල ජීවත් වුණා. අපිට වඩා සතුටෙන් හිටියා. පිළිගන්නවා. අපි ඉතින් අර විටමිනුයි මේ විටමිනුයි අර බෙහෙතුයි කොලෙස්ටරෝල් නැති වෙන්න ඕන මේවා නැති වෙන්න ඕන. මෙහෙන් නොකා දුක් විඳිනවා. අය ආසාව තියනවනේ කන්. ඔව්. ඒක දැන් ගැඹුරට යන්න ඕනේ දැන්. දැන් පළවෙනි වතාවට ඇහෙන සද්ද වලට අපේ තියෙන බය වෙන ගතිය. නේද? පළවෙනි වතාවට සද්දයක් ඇහෙනකොට නිකන් බයකුත් ඇති වෙනවා නේද? මොකද්ද දන්නේ?
අය අර ගැස්සෙන්නේ සමහරක් නිකන් සද්ද නැතුව ඉන්නකොට මොකක් හරි පාඩුවක් සද්දයක් නෝ.
දැන් ඒ ඇයි බය ඇති වෙන්නේ? ඒක හොයලා නැහැ. තේ ආස දැන් පොඩිම ළමයාට සද්දය ඇහුනට එයාට බයයිද? අර ඉපදුන ගමන් ළමයි.
එයාට බය නැහැ කියලා.
ඒ සමහර කියන්නේ ටික ලොකු වුණාමනේ මාස ගානක් ගිහින්නේ මං අහන්නේ ඉපදුන ගමන් දවසක් ගියේ නැහැ එයාට සද්දවල කිසිම ගාණක් නැහැ මොකද එයාගේ බේසික් නීඩ්ස් වල ඒක නැහැ තාම ඒක දාගෙන නැහැ මේ මාව මගේ ශරීරේ මේක බේර ගන්න ඕන කියන තණ්හාව දාගෙන නැහැ තාම
සද්ද
ඇහෙන කන වැඩ කරනවා සද්ද ඇහුනට බය නැහැ දැන් පොඩි ළමයා ඉන්න තැනට සර්පෙක් ආවට එයා බයයි
නෑ ඒක නේ කියනවානේ කතන්දර ඒකනම් බය නැතුව අල්ලලා අරවා මෙම්ම ඉතල්ලා කියනවා මොකද දන්නේ නැති
නේද දන්නේ නැහැ දන්නේ නැහැ කියන්නේ
බය දන්නේ නැහැ මරණ බය එක්ස්පීරියන්ස් එක නැහැ
තාම තමන්ගේ අර තණ්හාව ඇති කරගෙන නැහැ මේ මට මොනවා හරි වෙයි අර අල්ලගෙන ප්‍රොටෙක්ට් කරගෙන ඒ ටික නැහැ දැන් මන් දැකලා තියෙන අම්මලා අන්න හොඳ මේකක් යනවා බලන්න කියලා බබාව දානවා දානවා එයාට පෝස්ට් කරා කොහෙද යන්නේ දැන් ඔය ටික මං කිව්වේ දැන් ඕගොල්ලෝ ඉතින් දැන් පොඩි ළමයා ගැන හිතන්නේ වෙන පැත්තකින්. ඒ පැත්ත නෙමෙයි මේ ආයතන වැඩ කරන හැටි ගැන බලන්නයි අතන මෙනෙහි කරන්නේ. දැන් මං කියේ අම්මගේ මට්ටමෙන් ළමයා දිහා බලන්න එපා ළමයාගේ මට්ටමට. මං බබා වුණා නම් මට සද්දයක් ඇහෙනකොට
මම ගැස්සෙන්නේ
ඒ ගැස්සෙන්නේ තණ්හාව හදාගත්තට පස්සේ. මං කියේ නායක ආවොත් හොඳට සෙල්ලම් කර. බයක් නෙමෙයි අතගා. මොකද අර ඒ තණ්හාව තාම හදාගෙන නැහැ. ගින්දර දැක්කොත් සෙල්ලම් කරන්න යන්නේ. දැන් කාමරේ ගිනි ගන්නවා කියමු. මෙයාට හරි සතුටුයි. නටයි.
ඔව්, ඉනාවේ.
ඔව්. මොකද අර බය හදාගෙන නැහැ තාම. තණ්හාව, ඒ කියන්නේ තමන්ගේ අයිති කරගන්න ටික තාම එච්චර වර්ධනය වෙලා නැහැ.
හැබැයි සුමාන දෙන්නවන කියලා හිතන්නේ.
ඔව්. ඇඬුවොත් තමයි හම්බ
වෙන්නේ.
ඔව්. අන්න ඒ තණ්හාව දැන් ඔව් වර්ධනය කරා.
ඔව්.
ඉතින් අම්මලත් උදව් වෙනවා තණ්හාව වැඩි කරන්න.
අම්මලත්
උදව්
වෙනවා. පිට රටාවේ ළමයි හදනවා ඔහොම නෑ. ළමයි අඬන්නේත් නෑ. ඒ අඬන අඬන සැරේට යන්නේ නෑ. ඔය අඬන්න හරි. ඒගොල්ලෝ අඬන්නේත් නෑ.
එහෙම තමයි මන් ළමයි.
දැන් ළමයි අර සෙල්ලම් කර කර ඉඳලා වැටෙනවා. පොඩ්ඩ වට පිට බලන ආයේ hina වෙලා ආයේ අපේ අය නะ
ඌ
තියෙනවා ඕ මුත් වෙලක් නැහැ
ඈ ඌ තියෙනවා මිනිහට බලනවා කවුද එන්නේ කියලා බලන්න
අන්න ඒකෙන්ම පේනවනේ හොඳට ඉන්නවද බලලා තමයි ඌ
තියෙන්නේ
කවුරුත් නැත්තම් එහෙම වෙන්නේ නැහැ ඒ හිතෙන් අපිව ඒ කියන්නේ මුලා කරන්න අනිත් අය මුලා කරන්න ඔවා තමයි මේ දස කුසල් වෙන්නේ ඒ බොරුව මුසාවාදේ පෙන්වන්නේ ඕක මේ ලොකු උනහන් නෙමෙයි මේ පොඩි කාලේ ඉඳන්ම දෙන්නේ
උගන්නන එක.
උගන්නන එක. කම්මල දත්තල තමයි ඔක දෙන්නේ. රිදුනහම අඬන එක වෙන මේක.
බය
කියන එක උපතින් එන එකක් නෙමෙයි. බය කියන එක මේ හදාගන්නේ. ඒක කෙනෙක් බය වෙන එකට තව කෙනෙක් බය නැහැ. ඇයි බය? ඒක තමයි මේ අහන්නේ.
අපි බය කරනවා.
බය ඇති. බය හදාගන්නේ මොකෙන්ද?
අපි දුවන කලබල
වෙනවා. බය හදාගන්නේ මොකෙන්ද කියලා හොයන්න. ඇයි බය? බය හදාගෙන තියෙන්නේ තමන්ම. ඒ තණ්හාව දැන් බය කියන්නේ මට අයිති දේවල් නැති වෙයිද?
හානියක් වෙයි කියලා.
ඔව් මට අයිති දේවල් නැති වෙයිද? අම්මව නැති වුණොත් බයයි. පොඩි කාරණා. හරි? ඇයි? මේ මට මගේ කියලා අල්ලගත්තු එක නැති වෙනවා. දැන් මගේ කියලා අල්ලගත්තු ටිකේ උපරිමේ තමයි මම කියන්නේ. ශරීරේ කොටස්. දැන් මුලින්ම පොඩි කාලේ මම ශරීරේ කොටස් ටිකවත් අල්ලගෙන නැහැ. තේරුණාද? දැන් මදුරෙක් එහෙම කෑවට එච්චර ගාණක් නැහැ. අම්මා ගිහින් හදෙව්වේ නැත්නම් පොඩි ළමයා ඉඳවන්නේ. මොකද ඒකත් මගේ මම කරගෙන නැහැ. තව ටිකක් ලොකු වෙනකොට මම කරගත්තට පස්සේ පේනවා. එතකොට තමයි සැක බය සේරම ටික එන්නේ. ඒ හින්දා තමයි ඊළඟට සත්තු මරන්නේ. බොරු කියන්නේ, හොරකම් කරන්නේ සේරම. ඒ මම මගේ කරගෙන ටික ටික අල්ල ගන්නවා. දැන් අපේ මේ ඒ සංසාරේ යන ගතිය උහුමයි. වේදනාව දැනුණාට ඔය අපි දැනෙන මට්ටමේ වේදනාව නෙමෙයි. දැන් අපි දඟලන්නේ දැන් ඔන්න මදුරෙක් කෑවම කොච්චර දඟලනවද? ඔතන ඇච්චර දැන් ඉන්ජෙක්ෂන් එකක් ගහම ඔච්චර දඟලන්නේ නෑ. දැන් කියනවා ඉන්ජෙක්ෂන් එක ගැහුවේ නැත්නම් මේ අසනීප වෙලා මැරෙන්නත් පුළුවන් ලෙඩ වැඩි වෙනවා. දැන් මොකද කරන්නේ? තමන්මත් ගහ ගන්නවා ඉන්ජෙක්ෂන්. නේද? ඔය ඉන්සියුලින් නේ. තේ මදුරුව කනකොට ඔච්චර ඉදනවා.
එන්න
මදුරුවට බයයි. ඒ දැන් ඔන්න තේරුම් ගන්න වේදනාව හින්දාද අඬන්නේ. වේදනාව නෙමෙයි. වේදනාවට අඬන එකක් තියෙනවා. හැබැයි අපි අඬන්නේ ඒකට නෙමෙයි. මේ හදාගත්තු තණ්හාව මේව නැති වෙයි කියලා. ඕකට අඬන්නේ. හරි. ඉතින් ඒ තණ්හාවෙන් තමයි සැක බිය සේරම ඇති කරන්නේ. අපිට දුක ඇති කරන්නේ. දැන් ඔය ඩෙන්ගු ගැන අහලා නැති කාලේ මදුරු එක්කවට ඔච්චර ගණන් ගන්න නෑ නේද? දැන් තමයි මේ ළඟින් ගියත් මේ බයේ දඟලන. නේද? එහෙම නේද? මේට අවුරුදු 20කට විතර කලින් ඔය වගේ බය වුණාද මදුරුවන්ට? ඔය කෑ. ඔව් ඒවා ඇච්චර නෑ. ඔව් බාරවා කියයි. ඒවා ඇච්චරම තිබ්බේ නෑ. දැන් එහෙමද? දැන් ඌට නිදහසේ ඉන්න. අපි මෙහෙ දඟලන.
ඩෙන්ගු
මදුරුවා නෙමෙයි වෙන මදුරුවා. ඔව් වෙනත් මදුරුවා. ඔව් මදුරුවා ඩෙන්ගු කරලා මරණ එක තමයි කරන්නේ. ඒ මරණටත් වඩා අපි රුවේ නැතත් කොච්චර බයද හිතේ. අනේ බයින්ද පව් කරන්න බයින්ද වරන්නේ. ඒ වුණාට දඟල දඟල හිත ඇතුලෙන් දුක් විඳිනවා. නේද? දැන් ඔය දුක් විඳීම බලන්න. ඔක තමයි දුක කියන්නේ. ඒ කියන්නේ ඔක පොඩි කාලේ ඉඳලම ඇති වෙන ඒක ලබා ගන්න තණ්හා කිරීම කියන්නේම දුකයි. ඒකනේ අඬත් මොන හරි උපක්‍රමයක් යදනවා ඒක ලබා ගන්න. සැප කියලා හිතන දේවල් ලබා ගන්නමයි ඔය අපි දුක් විඳින්නේ.
ඒකට
දුක් විඳින්නම ඕන. මොකද ඒ ඒ ලැබෙන දේ තේරුම් ගන්න ඔතන තමයි අනිත්‍ය තේරුම් ගන්න. ඔය ලැබෙන සැප නිට්ටිය නැහැ. මොහොතයි. ඉතින් ආයෙ ලබා ගන්න ආයෙ තණ්හා කරලා ආයෙ ආයතන උපදින්න. අපි ඔය ලබා ගන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනසනේ ඔය හැයින්. නේ? එතකොට අපිට ඔය ආයතන ආයෙ ආයෙ උපදින්න වෙලා තියෙනවා. එයි. මේ තණ්හාව. අර ආස්වාදේ මොකද ආයතනයේ ස්වභාවය තමයි ඒක ක්ෂණයයි ඇති උනා නැති උනා. වේදනාව එහෙමනේ. වේදනාවෙන් රස දැනෙන එක මේ මොහොතේ දිවේ ගැටුණා රස ඉවරයි. දැන් මම මේ මේවා කනකොට මේකේ තියෙද්දි මට රස දැනුණාද පිඟානේ තියෙද්දි? නෑ. දැන් බඩේ තියෙද්දි රස දැනෙනවද? කොයිලාවේද රස දැනෙන්නේ? අපේ වෙලාවට විතරයි දිවේ ගැටෙන වෙලාවට විතරයි. කොහෙද රස තිබිලා තියෙන්නේ? මම පෑන්කේක් එකක් කෑවා කියන්නේ ඒකේද රස තිබිලා තියෙන. එහෙම තමයි අපි හිතන්නේ. ලෝකෙටයි තියෙන්නේ. ඒකේ රස තිබුණා නම් දැනු. දැන් මගේ බඩෙත් තියෙනවනේ. ඒක දැන් රස දැනෙන්නේ. මේ පිඟානි තියෙද්දි නෑ කියමුකෝ. බඩ ඇතුලේ තියෙද්දි දැන් මගේ ඉනේ තියෙන්නේ. දැනුත් දැනෙන්නේ. කො? එහෙනම් ඒකේද රස තිබිලා තියෙන්නේ? හිතෙත් නෙවෙයි. එහෙනම් හිත හිතා මට රස විඳින්න ඉන්න පුළුවන්. කන්න ඕනේ. දිවේ ගැටෙන ස්පර්ශය නිසා ඇති වුණ වේදනාවෙන් තමයි යෝක දුන්නේ. පස්සපච්චයා වේදනා. ඒ වේදනාව එහෙමම නිරුද්ධ වුණා. දැන් නැහැ. ඉතින් මං ඕකට තණ්හා කළොත් ආයේ ආයේ හොයන්න ඕන. ආයේ ආයේ දිවේ ගැටා. ඕක තමයි තණ්හා. ඕක තමයි තණ්හා. තේරුණා? ඔය තණ්හාව හින්දා අපි ආයතන ආයේ ආයේ උපදින්න හදනවා. ආයතන උපදනවා කියන්නේ මේ දිව විතරක් නෙමෙයි දිවේ ඒ රස ඇති වෙන්න උන කෑම ගැටෙන්න ඕන. එතකොටනේ පස්සේ මේ පස්සපච්චා නිවේදන. ඒ පස්සේ හදන්න තණ්හා කරනවා. මොකද අර ඒ ආස්වාදෙට අපි රැවටිලා අපි දන්නේ නැහැ ඕක ඇති වෙලා නැති උන මේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක් කියන.
නෑ.
ඒ තණ්හාවේ කෑල්ල.
ඒක නිසා දැන් මෙයාට කෑම හැපයි.
ඒක හොඳයි.
එහෙම මැරෙන්න. හැබැයි ඒක ලෙඩ වෙනවා. ඔව් ලෙඩ.
එහෙම වෙන්නේ නැහැ. ලෙඩ කරන්නේ හිත. දැන් ඔන්න අද වඩිනවා හාමුදුරු කෙනෙක් කර කැලේ ඉඳන්. එක වේලයි වලදන්නේ. එක වේලයි. අද කෝච්චි
ඒ ලක්කපුරේ
නෑ නෑ මේ අනුරාධපුරේ මැදවච්චේ ඉඳන් ඉතින් දැන් ඔය වේල තමයි දවසටම අද එන හින්දා නෙමෙයි හැමදාම එහෙම එක වේලයි වල නෑ ගිලම්පස කියලා ඔය අපි ගන්න ගිලම්පස ගන්න නෑ එක්කෝ වතුර එකක් හොඳටයි ඉන්නවා දැන් කහන්
කියන්නේ
මේ තරුණ හාමුදුරු කෙනෙක් හොඳට ඉන්නවා ගොඩක් හොඳ කතාවක් නෑ හම්බ වෙන දේ තමයි ගන්න ඔය ඔය කියන විටමින් ಜಾති ඒ වෙලේ නෑ
පිටපතේ
ලැබුණ දෙයක් ඒ මහා ගොඩක් නෙමෙයි ඒකත් බොහොම පොඩ්ඩයි කන්නේ දැන් අපිට හිතෙනවනේ දවසටම ඇතිගෙන ගොඩක් කනවා එහෙම නෑ
බුදුහාම බොහොම දවස්
49යි කිව්වා අර බත්මුලි 49 දැන් මෙහෙම දැන් ඔය එක්ස්ට්‍රීම්ස් වලට යන්න මොන්නේ නෑ මේකෙන් තේරුම් ගන්න කෑම කියන එක අපි තණ්හාවට ගන්න පුරුදු වෙලා මිසක් ශරීරට අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි කෙට්ටු වුණාට ප්‍රශ්නයක් නැහැ නේ දැන් මහත් වෙලා නේ දුක් විඳින්නේ මොන ලෙඩද කෙට්ටු වෙන එක දැන් අපිට ලෙඩ ඒක හොඳයි දැන් බඩගිනි වුණහම කොච්චර දුකයි බඩගිනි වෙන්නේ නැත්තම් කොච්චර හොඳද මම නම් හරි කැමතියි ලෙඩක් වෙලා හරි බඩගින්න දැනෙන්නේ නැත්තම් ඔයගොල්ලෝ කැමති නැද්ද බඩගින්නේ ඉන්නද කැමති
සර්
බඩගින්නේ නැද?
මොකද බඩගින්නේ නැද්ද? ගන්න කොච්චර දුක දෙයක්ද?
එහෙම තියෙනවා. පෙති හදලා තියෙන්නේ දැන් අපි අපේ පුරුද්දේ වුණාට මේ බඩ පුරෝණ එක. ඒ තණ්හාව හින්දා දැන් මේ පෙති අරන් ජීවත් වෙන්න බෑ.
හැබැයි මගේ අම්මා කම්පැනි හින්දා කියනවා ඉස්සර අයියෝ මට
කොහමද දැන්
දැන්
ඔය මොකුත් කන්න බැරි වුණ කෙනා ඔය ලෙඩු ඉන්නේ සෙයිලා ඉන්න එකෙන් ජීවත් වෙන්නේ නැද්ද?
ඒකින් එන්නලා ඉතින්
මම අන්න ඕක තමයි. අන්න ඕක.
අන්න.
එහෙම ජීවත් වෙලා වැඩක් තියනවා. අපි ජීවත් වෙන්නේ කන්න. ඔව් මොකද්ද දැන් තියෙන වැඩේ මොකද්ද? කාලා එක හදා ගන්න ඕනේ.
එහෙමනම් මේ එහෙම තමයි දැන් තමුට මේ ශක්තිය තියෙනවා නම් තමයි භාවනාවක් කරන්න ඕනේ. නෑ. අර
හොඳට පුළුවන්. ඕගොල්ලන්ට තියෙන වැඩ නෑ. ඕගොල්ලන්ට නේ දැන් ඕගොල්ලන්ට නේ දැන් භාවනාවට වෙලා නෑ කියන්නේ. ඒගොල්ලන්ට වෙලා නෑ කියනවා. ඇඳේ ඉන්න එක්කෙනාගෙන් අහන්න ඔයාට වෙලා නැද්ද භාවනා කරන්න කියලා.
හිත
ඔය හිත රවට්ටන ඕකට තමයි වංචනික ධර්ම කියන්නේ. අපිව පුරුදු කරලා තියෙන්නේ මේ විදිහට. මේ සසරේ හැටි හොඳයි. ඔව්. ඉතින් එයාගේ ඒක තමයි එයා ඉතින් ඊට කලින් භාවනා පුරුදු නොකරපු එකේ වැරද්ද ඕක තමයි. නැත්තම් මට මේ නැති වෙලාව දැන් හම්බ වෙලා නිවන් දකින්න ලෙඩ ඇඳේ මැරෙන ඇඳේ නිවන් දැකපුවායි කොච්චර ඉන්නවා
අජාන්චාස කොච්චර කාලයක් හිටියද
නෝ වෙජිටබල් එකක් වගේ කියලා නේ කියන්නේ දැන් ඔන්න ඕක තමයි පුළුවන් වෙලාවල මේව මුකුත් හිතන්නේ ඉතින් ඇඳට වැටුණාට පස්සේ දැන් කියා දෙන්න බෑ භාවනා පේනව නේද ඒක තමයි දැන් කල්පනාව තියෙන කාලේ මේව හිතුවේ නෑ ඔන්න ඕක තමයි අපි කරන වැරද්ද
ඒක දැන් අපි හිතන්න ඕනේ දැන්
පුළුවන් කාලේ හිතන්න
පුළුවන් කාලේ හිතලා එතකොට ඒකට පුරුදු වෙලා
දැන් ඕගොල්ලන්ට කියද්දි ඉතින් ගොඩාක් අය කියන්නේ වෙලා නැහැ නේද භාවනා කරන්න වෙලා නැහැ
මම නම් දැන් වෙලාව කියන්නේ නැහැ මගේ ඩිසිප්ලින් එක
හරි නෑ එහෙම තේරුම් ගන්න ඒ හිත වැඩුණාට පස්සේ එහෙම තේරුම් ගන්න. ඒ අපි වෙලාව නැති කරගෙන තියන්නේ ඇයි? පළවෙනි දේ කෑම හොයන. ඒකට තමයි වැඩිම වෙලාව. දවල්ට කාපු වෙලාවේ ඉඳන් ඊළඟට හිතන්නේ පොඩ්ඩක් බඩ හිස් වෙනකොට රෑට කන්න. හිතාගන්න ඒක නේද? රෑට කෑම හම්බුයි. ඊළඟ උදේ ගෑම මේවා ඉන ඉතින් හම්බ වෙන හින්දා එහෙම හිතන්නේ නැතුව ඒ තේ වුණාට අපි ජීවිතේ වැඩි හරියක් ගත කරලා තියන්නේ ඕකට නේද ඊළඟ කෑම වේලට නේද ගත කරන්නේ
ඒක
සේරම කරන්නේ ඕ ඒවා තව තව වැඩි කරගන්න මං කිය පොඩි ළමයට නෑනේ මේ මොන කෑමද මේක රස කෑමද විටමින් තියෙන එකද ගණන් වැඩි එකද ඉන්න තැනත් එහෙම නෑනේ මේක ලස්සන ගියද්ද වටින ගියද්ද කොහේ තියෙන එකක්ද අරවා මේවා ඒවා මොකුත් නැහැ හරි ඇඳුමත් එහෙම අර මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් බේරෙන්න තියනවා නම් ඒ ඇති නේද දැන් ඕක ඔය සීමාව පන්නලා ඒ හින්දා තමයි දැන් බුදුහාමුදුරුවන්ට පණවන්නේ ඔය සිව්පසය එකක් දවසට එක වෙලයි නැත්තම් වේල් දෙකයි ඒ කියන්නේ දවල් 12න් පස්සේ වළඳන්න බෑ. හරි? ඒ වැළඳුවත් ඒ වළඳන හැම මොහොතෙම ඕක ගැන හොඳට පටික්කුල සංඥාව කියලා කියන්නේ. පිළිකුල් සංඥාවෙන් හොඳට මෙනෙහි කරගෙන අර පුත්ත මාංශකය කියලා කියනවා. තමන්ගේ පුතාගේ මස් කනවා වගේ මට්ටමකින් තමයි ඔය ආහාරය ගන්න. ඒ තරම් පිළිකුල්. මොකද උතනින් තමයි තණ්හාව වැඩි කරන්නේ පටන් ගන්න තැන. උතන පරිස්සම් වුණොත් ඒක තමයි නිවනට මාර්ගය. දැන් ඔය ටික හිතට ගත්තොත් ගොඩාක් නැති වෙලාව හම්බ වෙනවා. දැන් අපි ඔන්න දැන් ලබන සතිය රාරන් එකට යනවා කියන ගමනක් යන දාගත්තා. ඉතින් එක්කෙනෙක් ගත්ත කොට තමයි ඇහුවේ දැන් අපි දවල්ට කාලා මං මෙහෙන් යනවා කිව්වා. ආයි ඒකට රැට ගන්නෙ
කොහොමද?
ඔය මන් දන්නවා මේ මේ මේවා තමයි අහන්නේ. ඒ කියන්නේ අර කරන වැඩේ මොකුත් නෙමෙයි. ඉන්නේ කොහෙද නම් ඇහුවත් කමන්නේ. ඉන්න තැනක් කියමුකෝ. කෑම කොහෙද? බලන්න කෑමට කොච්චර පුරුදු වෙලාද කියලා. දැන් හරියට කෑම වෙලක් කෑවේ නැත්නම් ඉවරයි. මැරෙනවා. ඔය තරමට ඒක මේ වෙලා තියෙනවා.
අපේ අපි ට්‍රිප්ස් යනෝනේ. පස්සේ
එහෙමයි දැන් අපි අපි හිතමු දැන් කෑමක් හම්බ වුණහන් කන එක වෙනම එකක්. දැන් මේක තව සතියක් විතර තියෙද්දි දැම්ම ඉඳන් මේ කෑම දැන් ඉඳන් කනවා නේද? ඔක තමයි plan කරනවා කියන්නේ. දැන් මේ මේ ඉතින් හිතන්නේ නැහැ දැන් ඊට කලින් මැරෙනවා කියන එක කොහෙත්ම නැහැ ඔළුවේ. ඒකයි මරණ සතියේම වඩන්න කියන්නේ. අඩු ගානේ දැන් වෙලාව ඉතුරු කරගන්න. අර ඉස්සරහට කෑම එකතු කරන එකේ වෙලාවවත් ඉතුරු කරගන්න පුළුවන්. මේ මොහොතේ සතුටෙන් ඉන්න. හාමුදුරුවරුන්ට ඊළඟ දවස වෙනකන්වත් කෑමක් තියාගන්න බෑ. එහෙම විනය නීති පනවලා
තියෙනවා.
මුකුත් තියාගන්න බෑ. බෙහෙතක් විතරයි අවශ්‍යම කෙනෙකුට තියාගන්න පුළුවන්. වෙන කිසිම දෙයක් තියාගන්න බෑ. සිවුරයි පාත්තරෙයි විතරයි.
ඇත්ත
විදියට. ඉතින් එහෙම පනවලා තියෙන්නේ ඇයි? අන්න ඕකයි නුවණින් දකින්න ඕන. දැන් ඕක අපටත් පොදුයි. අපි ඕවා ගැන හිත හිතාමනේ අපේ වෙලාව නැති කරගෙන
තියෙන්නේ.
අන්තිමට දැන් කාලා කාලා කාපු ටික එකතු කළා නම් දැන් ලොරි ගාන මොනවද ලැබිලා තියෙන්නේ? කොච්චර කෑවත් මේ වයසට යන එක නවත්ත ගන්න පුළුවන් වුණාද? ලෙඩ වෙන එක නවත්ත ගන්න පුළුවන් වුණාද? මැරෙන එක නවත්ත ගන්න පුළුවන්? දැන් කියන්නේ නානේ ওই විටමින් ටික හම්බුන්නේ නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? දැන් ওই ටික අරන් අරන් මොකද වෙලා තියෙන්නේ?
සාමාන්‍යයෙන් ලෙඩ නොවි නිකන්
පුළුවන් එක්කෙනෙක් කියන්නේ ওই ලෙඩ නොවි ඉන්න එක්කෙනෙක් ඕවා ටික ඔක්කොම අරගෙන. එහෙම ලෙඩ වෙන්නේ මං දැන් උදාහරණෙ දුන්නේ අර හාමුදුරුවෝ ෂෝක් එකට ඉන්නේ අපිට තියෙන එක ලෙඩක්වත් එක වෙලයි ඒකත් පමන දැන බොහොම පොඩට කිසි ලෙඩක් නැහැ. ඔක්කොම අපි මේ හිතෙන් ඔව් ඒක වෙනම ඒ කුසල කර්මයක මේකන්නේ. දැන් අපි මේ හදාගෙන නේ කෑවේ නැත්තම් කොහොමද ලෙඩ වෙනවා මැරෙනවා ඔව බොරු කතා. මේ මේ අපේ තණ්හාව අපිව රවට්ටලා 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 හදලා දීලා තියෙනවා. අන්තිමට කාලා කාලා ලෙඩ වෙලා දැන් බෙහෙත් නැතුව බෑ. ඈ කන්න ඕන දේ කන්නත් බෑ. අන්න ඔන්න ඕක තමයි මෙනෙහි කරන්න. කෑම මෙනෙහි කරන්න. ඔක අහපු හින්දා මං කෙටියෙන් කියන්නම්. දැන් කෑම අපි ගන්නේ අපි දකින්න පුරුදු වෙලා තියෙන්නේ පිඟානේ තියෙන කෑම විතරයි. එතනින් පස්සේ කෑමකට මොකද වෙන්නේ කියන එක මෙනෙහි කරන්නේ නැහෙනි. ඔයගලන්ට ලේසියෙන්ම පුළුවන් දැන් රස දැනෙන මොහොතේ කෑමවල තත්ත්වය මොකද්ද? දැන් මම මේ පෑන්කේක් එක හරි රසයි කියලා දැන් කේක් එකේ රස තිබුණා කියලා නිතන් ඉන්නේ. රස ඒකේ නෙමෙයි තිබිලා තියෙන්නේ. මොන වෙලාවෙද රස දැනුනේ? ස්පර්ශී. ඒ කියන්නේ අපේ මේ දිවේ තියෙන අර රසනහර වලට මේවා ගෑවෙන්න ඕන. ගෑවෙන්නේ නිකන් ওই තියෙන විදිහට ගෑවෙන්නේ නැහැ. මොකද වෙන්න ඕන? කපලා කෙලත් එක්ක ඇඹරිලා තලපයක් හැදිලා අර යන වතුර ඉස්ම ටික තමයි රස දැනෙන තැන ගෑවේ. එතකොට අන්න ඒ ටිකේ නේද රස විඳලා තියෙන්නේ. කෑමේ නෙමෙයි. ඔන්න ඔය ටිකේ. ඔන්න ඔය මට්ටමේ තමයි රස තියෙන්නේ. ඔතන මෙනෙහි කළත් ලොකු දෙයක්. අර පිඟානේ ලස්සනට පෙන්නපු කෑමේ නෙමෙයි රස තියෙන්නේ දිවේ මෙන්න මේ ගෑවේ නැති. ඕන්නම් ටික අතට අරන් බලන්න මෙන්න මේකේ තමයි රස දැනෙන්නේ. නෑ ඒක ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ එහෙමයි. හැම තිස්සෙම සිහිය පිහිටුවොත් රස තියෙන්නේ මෙන්න මේ මෙතන මේ ස්වභාවයේ කෑමේ. හරි? ඔක තව ටිකක් එහාට බලන්න පුළුවන් ඊළඟට මේ ටික බඩට යන්න. බඩේ තියෙන්නේ මොන වගේද? වමනේම තමයි වගේ නෙමෙයි. වමනේ ගියොත් එන්නේ බඩේ තියෙන කෑම. ඒතර වමනේ ගොඩක් නේද බඩේ තියෙන්නේ. දැන් තාම පොඩ්ඩක් ඉන්නකො තාම ඇඟට උරාගෙන නැහැ. බඩේ තියෙද්දි උරා ගන්න නැහැ. බඩ වැල් වලට ගියාට පස්සේ නේ උරා ගන්න. නේද? දැන් බඩ වැල් වලට ඇඟට උරා ගන්න කලින් පොඩ්ඩකට කලින් තියෙන්නේ වමනේ ගොඩක්. නේද?
ඔව්.
වමනේ ගොඩක්. ඔව්. එතකොට බලන්න මේ ඇඟට උරාගන්නේ වමනේ වලින්. වමනෙන් තියෙන යුස ටිකක් තමයි උරාගන්නේ ඇඟට. දැන් පේනවද? ඔය විටමින් කී කියා ගත්තු ඒවා. නා වමනේ ගොඩෙන් තමයි ඇඟට බඩවැලෙන් උරාගන්නේ. හරි? එතකොට මේ ශරීරයේ කොටස් වලට ලේ වලින් බෙදලා අරින්නේ ওই ටික. මොනවාද මේ වමනේ ගොඩන් මිරිකලා ගත්තු ඉස්ම ටික. ඕවයින් තමයි අපේ මේ අපි ලස්සනයි කියන කෙස් ලොම් නියදක් සම හැදිලා
තියෙන්නේ.
ඒ හැදුන ටිකෙන් ඒ හැදුන සමෙන් වහගෙන ඉන්නේත් මහා පිළිකුල් දේවල් ටික. පොඩ්ඩක් පොඩි තුවාලයක් හැදුනොත් එහෙම කොච්චර මැස්සෝ පිරෙනවද? ඇයි? මේ හැමෙන් වහගෙන ඉන්නේ මහා පිළිකුල් දුගඳහමන ගඳ ගහන දේවල් ගොඩක්.
දැන් සර් උඹ කියලා අපි නාන්න යන්න කියලා හිතන්නේ අපේම සුවඳ එනවා.
ඔව්. සුවඳ කියලා කියන්නේ ඒකට ගඳ කියන්නත් කැමති නෑ ඒක.
අපෝ නෑ මුතුනේ නේද කියලා.
දැන් ඔන්න ඔය විදිහට කෑම ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්න. මේ කෑම තව ටිකකින් මොකද්ද වෙන්නේ? තව ටිකකින් මොකද්ද වෙන්නේ? මේ ඇඟට උරන්න කලින් මොන තත්ත්වෙද තියෙන්නේ? වමනේ ගොඩක් නේද? ඈ මේ වමනේ ගොඩක් හදාගන්න නේද මම මේ ටික දාන්නේ? ওই ටිකෙන් නේද මේ ශරීරයට උරාගන්නේ? මේ ශරීරේ කොටස් හැදෙන්නේ ඕවා ඉන්නේ නේද? කියලා දකින්න නිකම්ම අර කෑමට තියෙන තෘෂ්ණාව ටික ටික අඩුයි. ඕක වඩන්නම කියපු එකක්. ඕක තමයි ආහාරයේ පටික්කුල සංඥාව කියන්නේ.
සර් මට දැනුණා
ඒක. ආමුදුරුරුන්ට වඩන්නම කියපු එක.
ක්‍රිස්තියානි ආත්මයේ මට නිකන් සෙල්ලමට වගේ කියපු එකක් අවුරුදු 40කට ඉස්සෙල්ලා. ඒක තාම මම හිතේ තියාගෙන මම හැමතිස්සෙම ඒ කිහින්න ඒ කණ්ඩියේක තැන්නිනවා. එයා කිව්වා කෑල්ලේ ගඳයි දුන්නේ සෝසයි.
අවු
ඒක මගේ ඔළුවේ තාම යනවා.
ඕක
කොයි වෙලාවක හරි මම චොක්ලට් එකක් හරි හොඳ රෙදි කෑල්ලක් හරි සුවඳ සබන් කෑල්ලක් හරි අමුණත් මම ඒක තියා බලලා මම හිතනවා මේක දැන් මම සබන් කෑල්ල පාවිච්චි කරලා ඔක නියමලා ඉවර වෙලා යනවා. ඒකින්ද මම ওই නිකන් ඩෙටෝල් එකක් හරි මොනවා හරි එකක් පාවිච්චි මේ ලස්සන එක මම කටට දෙන්න. ඒක සුවඳයි. ඉතින් ඒ එක්කෙනා බලන්න එයා ක්‍රිස්තියානි කෙනෙක්.
ඕක හැම ආගමේම තියෙනවා විශේෂයෙන් බුද්ධ ආගමේ තියෙන එකක්.
හැබැයි ක්‍රිස්තියානි ආගමේ
කෑදේ ගඳයි දුන්දේ සුවඳයි කියලා
දන්නවා. එයා මොනවායි යා හරි සිංහල
සමහරක් මම පොඩි කාලේ මට මතකයි අම්මා හැමදාම ඕක කියනවා.
ඇත්තද? මට මෙයාම විතරයි ඕක කියලා තින්නේ මේ ක්‍රිස්තියානි යාළුවා. අවුරුදු 40කට උඩදී කිව්වා හැබැයි
මට
තාපත් ඒක අමතක.
ඒ කියන්නේ ලොකු දැක්මක් තියෙන කෙනෙක්. අපිට වෙලා තියෙන්නේ ඌගේ අනිත් පැත්තනේ. කෑදේ තමයි සුවඳ. කෑවොත් විතරයි ඉන්නේ ජීවත් වෙන්නේ. මොකද අපි කන්න තමයි ජීවත්
වෙන්නේ.
සර්
මම
තමන්ගේ භාවනාව සාර්ථක වෙන විදිහ ඔයා සද්දේ හෙන්න කීකී කරන්න ඔය මම කරනවා වගේ එකම නැහැ. දැන් මම අතෙන්දිත් ඔයගලන්ට නෝට් වුණාක් දන්නේ මේ සද්දේ ලුකුවට ඇහෙනකොට මම සද්දේ.
ඔව් මට ඇහුණා. සද්ද වැඩි වුණා.
මොකද ඒකෙන් දැන් සමහරුන්ට නෝට් වුන්නේ නැහැ ඒක. නේද? ඇහුන්නේ නැහැ නේද එච්චර.
මට දෙන්නේ වැඩි
වුණා. ඔව්. ඒ වගේ උපක්‍රම යදන්නේ. එහෙම කරන්න. සද්දේට භාවනා කරන්න. ඒක ගැටලුවක් නැහැ. එතකොට ඒ අපි ඒ වෙලාවට නුවණ යදා ගන්න ඕනේ. ඒකෙදී අර අඩු කර ගන්න ඕන හිතෙන් ගැටෙන එකයි ඒ පැත්තට හිත දුවන එකයි අඩු කර ගන්න. එහෙනම් තමන් ඔව් සද්දෙට දා ගන්න. එතකොට ඒ සද්දේ අඩු වෙන විදිහට තමන්ගේ සත්‍ය වැඩි කරගන්න. කමන්නේ. එහෙම කරන්න. සද්දෙටම කළත් කමන්නේ. නෑ අඩු ගානේ. එතකොට ළඟ ඉඳන් කෑ ගහන එකක්වත්
නෑනේ.
ආරය භාවනා කරනවා ඇති කිය. ඒකට කමන්නේ. ඒකට බය වෙන්න එපා. ඔය අපේ තියෙන අනිත් වැරද්ද. අනිත් අය මොකක් හිතයි. ඉතින් මේ ඕක තමයි අපේ තියෙන දැන් බුද්ධාගමේ අපි බුදුහාමුදුරුවෝ කියා දීපු වැඩක් කරනවා කියලා අනිත් අය දැක්කොත් අපි ලැජ්ජයි බයයි. තමන් භාවනා කරනවා කියලා අනිත් අය දැනගන්නවා හොඳ නැහැ. ඕක තමයි මේ දහම ගැන ශ්‍රද්ධාව අඩුම වෙලා කියන්නේ ඕකයි. අපි බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව නම් දැන් අර ක්‍රිස්තියානියයි බලන්න ඒගොල්ලන්ගේ ආගම ගැන කියන්නේ කොච්චර ඒක හරි ආඩම්බරයක් නේ. අපේ අය මේ හොරෙන් මල් ටික පූජා කරන්නේ. හොරෙන් භාවනා කරන්නේ. බයයි නිකන්
හරි.
ඒක මේ සමාජෙන් කරපු එකක්. පර්පස්ලි කරපු එකක්. දැන් හැබැයි ඕක වෙනස් වෙලා
තියෙනවා.
ඔව්. දැන් අපි ඊයේත් කතා වුණා. දැන් මීට අවුරුදු 10කට කලින් විතර අපි භාවනා කරනවා ගේවන් නිකන් හැංගිලා කරන්නේ. දැන් එහෙම නෑ. දැන් කවුරු හරි භාවනා කරා කියනවාම රෙස්පෙක්ට් කරනවා. සොසයිටි එකේ රෙස්පෙක්ට් කරනවා. දැන් ඒ කියන්නේ ලොකු ලොකු අය තමයි දැන් ඔය ડોක්ටර්ස්ලා ගොඩාක් බා.
දැන් ඉතින් විද්‍යාවේ
මේ ඉගෙන ගත්ත අය ඉංජිනියර්ස්. තමන් අද හම්බ වෙන අර මේකක චයර්මන්. ඒ වගේ අය තමයි දැන් භාවනා. මොකද ඒගොල්ලන්ට අනිත් අය ඕක එහෙනකොට රෙස්පෙක්ට් කරන ගතියක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒතේ ඒතත් ඒ හින්දා බය වෙන්න එපා.
හරි.
ඒකෙන් අර කෙලෙසක් ඇති වෙන හින්දා ඒ කියන්නේ භාවනා කරන අය අතර ඉන්නකොට දැන් මෙහෙම හිතන්නකො හැමෝම භාවනා කරනකොට පෙන්නනවා මට හොඳට සමාධිය තියෙනවා. එහෙම කියන්න ගියොත් එහෙම එයා නිකන් අර උසස් වෙන්න හදනවනේ
මානසික.
ඒකට එහෙම නැතුව මේ භාවනා නොකරන අයට කිව්වට කමන්නේ. ඔයගොල්ලෝ භාවනා කරලා බලන්න මේකෙන් හොඳ ප්‍රයෝජන තියෙනවා. එහෙම කියන එක හොඳයි. අරක වෙන්නේ අර භාවනා කරන පිරිසක් මැද්ද යාමට ධානයේ තියෙනවා වාට නැහැ.
අන්න ඒක
මාන්නේ.
මාන්නේ.
ඔව් ඒක.
එහෙම පෙන්වන්න එපා කියලා. මහානදම් පුරණ කතාව නම් මන් දන්නේ නැහැ. ඒ ප්‍රතිඵල අනිත් අයට පෙන්වන්න එපා මේ ප්‍රත්‍ය බලාපොරොත්තු කවුරු හරි දැන් ඊර්ති බලයක් ගත්තොත් ඕක පෙන්වන්න යන්න එපා. ඒකට අනිත් ආමුදුරුන්ට පූජා කරන්නේ මේ ආමුදුරුන්ට තමයි කොම් පූජා කරන්නේ. ඒක එපා කියලා තියෙන්නේ බුදුමානෙ. දැන් මම ගොඩාක් සිල්වත් කියලා පෙන්වුවාම අපි කැමතිනේ සිල්වත් ආමුදුරුන්ට ඔක්කොම පූජා කරන්නේ. අනිත් අයට මුකුත් නැති වෙනවා. ඒ හින්දා එහෙම කරන්න එපා කියලා තියෙනවා. ඒ කියන්නේ තමන් තුල තියෙන හොඳ දේවල්, ඒ දිනු කරගත්තු දේවල් පෙන්නන්න එපා. පෙන්නලා ඒ ලැබෙන දේවල් ලබා ගන්න එපා.
දැන් අපි සංසිඳන්නේ හරි සැජ්ජාවෙන් වගේනේ. දැන් ඒකත් දැන් අවුරුදු ගානක් ඉස්සලා හඳුනනමක් කිව්වා. මොකද මේ සද්දට කියන්නේ නැත්තේ සද්දට කියන්නේ සින්දුවක් නම් කියන්නේ කිව්වත් හරියි කියනවා කියලා. දැන් ඒකත් මගේ ඔළුවේ ඉඳලා මම සද්දට කියනවා. හැබැයි මට හිතෙනවා මිනිස්සු හිතනවා ඇති කියලා මම නිකන් මේ ෂෝ ඔෆ් කරන්න වගේ කරනවා.
නෑ ඒක ප්‍රශ්නයක් නෑ. හොඳ දෙයකට දැන්
අපි ඔහේ
දැන් එහෙම කරන්න පටන් ගත්තු හින්දා තමයි දැන් ගොඩක් අය සද්දෙට හැමෝම එක්ක නමස්කාර එහෙම කියනවා නේද?
ඔව්.
ඒ කෙනෙක් හරි පටන් ගත්තු හින්දානේ. අහම නොකර හිටියනම් එහෙම වෙන්නේ
නැහැ. ඒ තමයි.
ඒකෙන් හොඳ වැඩක් වෙන්නේ.
ඒකෙන්
එහෙම කරන්න පුරුදු වුණහම තමයි අනිත් අය පුරුදු වෙනවා. තමයි කියපා. කමන්නේ මුලදී ටිකක් විහිළු කරයි. ඒක ගණන් ගන්න එපා.
දැන් හැමෝම සර් දැන් එහෙම
ඇහෙන්න භාවනා
කරලා තියලා පන්සිල් ගන්නේ. මොකද ඒවත් හම්බු සමහර හම්බු වෙනවා.
ඔව්.
දැන් සම්දෙට කියන්න දැක්කාව තියෙනවා.
ඔව්.
අදුදේ බලවන්ට කිව්වා අදුදේ නේ මේ මනෝකාය එහෙට යනවා.
එහෙම වෙන්න පුළුවන්. ඉතින් හිතට පුළුවන් දැන් ඕකේ එළියට එන කතාවක් නෙමෙයි.
මනෝකාය එළියට එනවා කියන්නේ
හිත.
හිත මනෝකාය කියන්නේ හිතට පේනවත් එක දැන්. පේනවා ඔපරේෂන් කරනවා. ඔව් ඔපරේට් කරනවා.
ඉතින් දැන් අපේ හිතට බැයිද දැන් එළියට යන එක පැත්තක තියන්නකො මෙහෙම ඉඳන් අපිට බලන්න බැයිද මතක් කරලා
මතක් කරලා නෙමෙයි ඉවර වෙන්නේ
හරි දැන් පරණ දේවල් ඇහෙන් දැකපු දේ දකින්න පුළුවන් කණෙන් අහන දේ මේ විදිහටම අහන්න පුළුවන් දැන් සින්දුවක් මතක් කරගෙන දැන් අහනවා වගේ අහන්න බැයිද හිතට පුළුවන් ඒ හැකියාව නේද ගඳ සුවඳක් ඔය කෑමක සුවඳක් දැන් මතක් කරගෙන ඒක දැන්වත් වෙඳින්න බැයිද පුළුවන් හරි මේ හිතට හැකියාව තියෙන අනිත් ආයතන පහෙන්ම කරන ටික ආයේ කරන්න. හරි? ඒකම දැන් මේ ආයතනේ කියන්නේ මම දැන් ඕක පැහැදිලි කරලා තියනා නේද මේ මේ ඇහැ කියන්නේ නිකන් අර ඉන්ස්ට්‍රුමන්ට් එකක් වගේ මේ උපකරණයක් විතරයි. ඇහැට බෑනේ දකින්න කැමරාවක් වගේ දෙයක්. ඇහැ කියන්නේ කන කියන්නේ අර නිකන් රේඩියෝ එක වගේ උපකරණයක් කියලා හිතන දැන් නිකන් රේඩියෝ වේව්ස් අපිට ඇහෙන්නේ නැහැ රේඩියෝ එක දැම්මහන් තමයි කන්වර්ට් වෙලා අපිට තේරෙන විදිහට ඇහෙන්නේ. ඒ වගේ උපකරණයක් තමයි කන කියන්නේ. හරි නිකන් එළියේ තියෙන ශබ්ද තරංග දැනගන්න විදිහක් නැහැ. මෙතන රේඩියෝ එක දැම්මහම තමයි ඇහෙන්නේ. නේද? එතකොට මේ ඇහැ කන නාසය දිව ඕවා කියන්නේ උපකරණ ටික. ඒවට බෑ අහන්න දකින්න ඒවට බෑ. ඇහැට හැකියාව නෑ දකින්න. ඇහැ නිසා හදලා දෙන දේ හිත තමයි දැනගන්නේ. ඒකට අන්තිමට බලනකොට දැකලා තියෙන්නේ හිත. කොහොමද දන්නේ? කොහොමද දන්නේ හිතන්න බෑ කියලා? හිතන්න බැරි නෑ හිතන්න පුළුවන්. ඒක තමයි මේ විස්තර කරන්නේ. හිතට පුළුවන්කම තියනවා අනිත් ආයතන වලින් කරන වැඩ ටික කරන්න. මොකද ආයතන වලින් වැඩ කරනවා කියුවට ආයතන නෙමෙයි වැඩ කරලා තියෙන්නේ හිත. ඒවා උපකරණ ටිකක් විතරයි හිතට අවශ්‍ය දේවල් ගන්න. හරි? හිතට වැඩ කරන්න ඇකනනාසේ ඒවා නැතුවත් පුළුවන් හිතට වැඩ ඒවා තියෙනකොට ඒවයින් අරගෙන ඒවා අනුව තමයි හිත වැඩ කරන්නේ. තේරෙනවද? හැබැයි එකෙන් කියන්නේ ඒ ටික තියෙන්නම ඕන හිතට වැඩ කරන්න කියලා. දැන් හොඳට නිකන් ස්පියාගෙන ඕන දෙයක් ගැන හිත හිතා ඉන්න පුළුවන්. නේද? මේ ආයතන පහම නැතුව හිතට තනියෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරද්දී අර දැක්කා වගේ දකින්න පුළුවන්, ඇහුවා වගේ අහන්න පුළුවන්. කන්දසුන්ද බලන්න පුළුවන් රස බලන්න පුළුවන් ඉතින් හිත දැන් දියුණු කරපු සමහර වෙලාවට පුළුවන් ඔය එක එක ඥාන තියෙන්නේ දිබ්බ චක්කු කියන දුර තියෙන ඒවා මේ ළඟ වෙනා වගේ දකින්න පුළුවන් ඒතකොට ඇහෙන්නේ මේ දකින්න හිතෙන් හරි දුර තියෙන ශබ්ද අහන්න පුළුවන් ඒතකොට මේ කනෙන් නෙමෙයි ඒක හිතට හැකියාව තියෙනවා අර උපකරණේ නැතුව දියුණු හිතකට බලන්න ඒ කියන්නේ හිතට ඕනනම් හැකියාව තියෙනවා මේ ආයතන ටික නැතුව වැඩ කරන්න. හරිද? එතකොට ඔය ඔපරේෂන් එකක් කරද්දී වැඩ කරන්නේ නැති වෙන්නේ මේ ආයතන ටික විතරයි. බොඩි එකේ තියෙන ඇහැ කන නාසය ඔවයින් ඒ ටික තමයි ඒ වයින් හිත හැදෙන්නේ නැති එක විතරයි. ඒ කියන්නේ ශරීරය වැඩ කරන්නේ නැහැ කියන එකනේ කාය ආයතනේ වැඩ කරන්නේ. ඒකයි වේදනාව එන්නේ කියන්නේ. රිදෙන්නේ. හරි? දැන් සමහර වෙලාවට හිරිවට්ටලා ඔපරේට් කරද්දී ඇහෙන් බලා ඉන්න පුළුවන් ඕන. ඒ ටික විතර නම් හිරිවට්ටලා තියෙනවා. හැබැයි රිදෙන්නේ නැහැ අපට පේනවා. නේද? ඒ වගේ තමයි දැන් මේ ආයතන පහම නවත්තලා තියෙද්දි හිතට ඕනනම් හැමෝටම නෙමෙයි. සමහර වෙලාවට ඕක බලා ඉන්න පුළුවන්කම
තියෙනවා.
ඒක භාවනා කරලම ඉන්න ඕනේ නැහැ. නිකනුත් එන්න පුළුවන්.
නතු අය මනෝකාය කියලා එකක් නැහැ.
මේ මනෝකාය කියලා තියෙනවා මේ සූත්‍රවල.
මොකද්ද ඉතින් මනෝකාය කියලා අදහස් කරන්නේ? ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ ත්‍රිපිටකයේ තියෙන ඒවා නෙවෙයි.
සූත්‍රපිටකයේ තියෙනවා. මේ සම්මුතියේ
තියෙනවා. තියනනම් මට පෙන්නන්නකෝ මං. ඒක අරන් කියා දෙන්න.
මම ඒක බලලා
කියන්නම්. සූත්‍රය අරන් එන්නකෝ මං කියන්න. හරිද? ඒ මනෝකාය කියලා වචනයක් තියෙනවා. හැබැයි ඔය අපි අදහස් කරන එක නෙවෙයි. දැන් අපි හිතන් ඉන්නවනේ දැන්. එහෙම මේ කියන්නේ තන තියෙන ගැඹුරු අදහසක් ඊට වඩා ඒකයි මම ඒක අරන් ඉන්න කිව්වම කියා දෙන්න මොකද්ද කියලා. දැන් ඔය සංකල්පෙට යන්නේ මේ සක්කාය දිට්ඨියේ ඉඳගෙන. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන කියන කතාව ඔය. ඒ දුහාඳුරෝ කියපු එක තේරුම් අරන්නේ. ඔක තේරුම් කරලා තියෙන්නේ මේ ආත්ම දෘෂ්ටියේ ඉන්න කෙනෙක්. ඒක ඔය කියන්නේ ඒකයි මං කිය සූත්‍රය අරන් එන්න මං තේරුම් කරලා දෙන්නම් මොකද්ද තියෙන්නේ කියලා. හරි? දැන් ඔය මනෝකාය ගැන කතා කරන කවුරු හරි ඔය කතා කරන්නේ මම ඔන්න ශරීරයෙන් එළියට ගියා කියලා හිතාගෙන. මම තමයි ඔය බලා ඉන්නේ කියලා හිතාගෙන. ඒක ඔක බුදුදහම නෙවෙයි. බුදුදහමේ මම කියලා කෙනෙක් නැහැ. සූත්‍රවල ඒ කියන්නේ තියෙන එක නෙමෙයි යෝක ඉන්ටර්ප්‍රිට් කරන විදිහ වරද්දගෙන තියෙනවා. වචනේ අරගෙන තේරුම් කරනවා ආත්ම දෘෂ්ටියෙන් ඉඳන්. රහතන් වහන්සේලාගේ තේරුම් කිරීම නෙමෙයි ඔය. තේරුණාද? පටිච්ච සමුප්පාදය දැකලා තේරුම් කරපු ඒවා නෙවෙයි. ඔව් තේරුණා. දැන් ඔය කිසිම සූත්‍රයක නැහැ ආත්ම දෘෂ්ටියෙන් කියන ඒවා. ගම උදාහරණේ දැන් පටිච්ච සමුප්පාදයේ ආත්ම දෘෂ්ටියෙන් තමයි විස්තර කරන්නේ ගොඩාක් අය.
ඔව්. මේ
දැන් ඒක පේනවනේ. ඉතින් ඒක මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගත්ත කෙනාටයි ආත්ම දෘෂ්ටියට නොඇටි ඔකව තේරුම් කරන්න. ඉතින් මේ පොත ලීපුවේ කවුද කියලා බලන්නකො රහතන් වහන්සේ කෙනෙක්ද කියලා. විසුද්ධි මාර්ගයේ පවා ලියලා තියෙන්නේ මේ බුද්ධඝෝසාමඳුර රහත් නැහැ. කවුද කියන්නේ? ඔය බොරු කතා විසුද්ධි මාර්ගෙම කියලා තියෙනවා මම මේක දැනගෙන නෙමෙයි මේ පටිච්චසමුප්පාදි කියන්නේ කියලා ගාථාවකින්ම තියෙනවා. මේක මෙහෙම ලියුවට මටවත් මේක තේරෙන්නේ නැහැ කියලා මේ ගාථාවක තියෙනවා මම පෙන්නන්නම් අරන් එන්නකෝ. ඒ විසුද්ධි මාර්ගය පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ කියන්නේ ඒකෙන් කියන්නේ එහෙම කිව්වා කියලා ඔක්කොම බොරු කියන එක නෙමෙයි. ඒකේ තේරුම් ගන්න ඕන මේක තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි මේ ලියලා තියෙන්නේ. එතකොට එයාගේ අර කන්සෙප්ට්ස් එන්න පුළුවන් ලියන ඒවට. එයා ආත්ම දෘෂ්ටියෙන් ඉඳන්නේ ලියන්නේ. එහෙම ආපු ඒවා ගොඩක් තියෙනවා ඒකේ. අපි දැනගන්න ඕන ධර්මයේ දකින්නකොට මේ දැන් පාලි එක බැලුවහම පේනවා මෙන්න මේක කියන්නේ මේ වගේ දේ. ඒක තමයි මං කිව්වේ ඒක තමයි වැරදිලා තියෙන්නේ කියලා. නැතුව ඉතින් බික්කු බෝධි කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා පිළිගන්නේ නැහැ තාම. බික්කු බෝධිත් කියනවා ඔක. තාම ඉන්නවනේ ජීවත් වෙනවනේ. තාම රහත් වෙලා නෑ. මේක ස්කෝලර්ලි ලෙවල් එකෙන් ලියපු එකක්. ඒක මේ මේ බුද්ධ වචනය කියලා ගන්න බෑ අපිට. ඒක ට්‍රාන්ස්ලේෂන් එකක් විතරයි. හරි. හැබැයි ඉතින් අපි ගරු කරන්න ඕන අර අනිත් තියෙන ට්‍රාන්ස්ලේෂන්ස් වලට වඩා ගොඩක් හොඳයි. හොඳයි කියන්නේ හරියටම හරි නෙවෙයි. ඔයකෙත් අඩුපාඩු තියෙන තැන් තියෙනවා. මට පෙන්වන්න පුළුවන් ඕන නම් සමහර තැන්. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මම ඔක්කොම දන්නවා කියන එක නෙවෙයි. අර අපිටත් අඩුපාඩු පේනවා නම් තව කොච්චර අඩුපාඩු තියෙන්න පුළුවන්. ඌවා නෙමෙයි ඌට වඩා අපේ සමහර ස්වාමීන් වහන්සේලා හුඟක් ගැඹුරට පුරුදු පුහුණු කරන ස්වාමීන් වහන්සේලා පෙන්නනවා මේ අටුවාවල තියෙන වැරදි. බලන්න අර කටුකුරුන්දේ ඥානානන්ද හාමුදුරන්ගේ ඒවා අහලා බලන්න. ඔය ඔතන මෙහෙම තිබුණාට ඔක වැරදි කියලා තේරුම් ගන්න නැහැ කියලා හේතු ඇතුව පෙන්නනවා. නිකන් වැරදි කියනවා නෙමෙයි. මෙන්න මේ හින්දා ඔතන වැරදි. ඒ එහෙම මේ ට්‍රාන්ස්ලේෂන්ස් බුද්ධ වචනේ කියලා ගන්න එපා. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේෂන්ස් කියවන්න එපා කියන එක නෙමෙයි. ඒවා කියෝලා තමයි තේරුම් ගන්න ඕනේ. උනාට අපි මේ තියෙන දේවල් එහෙමම මේ බුද්ධ වචනේ කියලා ගන්න එපා. මොකද ගලපලා බලන්න ධර්මයට. බුදුහාමුදුරු කියන්නේ එහෙමනේ. ධර්මයට ගලපලා බලන්න. ධර්ම විනයට ගලපලා බලන්න කියලානේ තියෙන්නේ. ධර්මයට ගලපනවා කියන්නේ පටිච්ච සමුප්පාදයට ගලපනවා. නේද? ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදේ. ඒක වැරද්දුවොත් ඉතින් ධර්මය දැනගන්න බැහැ. ඒ හින්දාමයි කියන්නේ ඉතින් ධර්මයේ දකින්න ඕන නම් පටිච්ච සමුප්පාදේ දකින්න. එයාට තමයි මේක මේ ආර්ය මාර්ගද නැද්ද කියලා අවබෝධයක් තියෙන්නේ. ඔය කියන්නේ ලෝකෙට අයිති දෙයක්ද නැත්නම් ලෝකෝත්තර මාර්ගද කියලා අවබෝධයක් කියන්නේ පටිච්ච සමුප්පාදේ දැක්කොත් විතරමයි. වෙන විදිහක් නැහැ. එහෙම නැත්තම් කියන්නේ අර පොතේ මෙහෙම තිබුණා මේ 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 ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා කියලා කියනවා මිසක් Taman දැකලා නෙමෙයි අවබෝධයෙන් නෙමෙයි. ඉතින් අපි ධර්මය කියන එක දැන් බුදුහාමුදුරු පෙන්නනවානේ එන්න බලන්න කියන්න පුළුවන් සත්‍යයක් කියලා තියෙන ඕන කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. හරි. ඒගොල්ලන්ට දකින්න බැහැයි කියලා එකක් නැහැ. මේක හාමුදුරුවරුන්ට විතරයි පේන්නේ අපිට පේන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. ඈ මං මෙච්චර ධර්මය මේ මං ඕවේ පාලි වචන දන්නේ නැහෙනේ. ඒ හින්දා අපට ධර්මය දකින්න බෑ. එහෙම එකක් නැහැ. දැන් සුනීත සෝපාකලා නේද? ධර්මය දැක්කේ ඕවා කියෝලා නෙමෙයිනේ. නෑ 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 නෑ. කවුද කිව්වේ භාෂාව දන්නවා කියලා සුනීත සෝපාකලා? සුනීත කියන්නේ කසල සෝදකේ. කසල සෝදකයා කියන්නේ කිසිම ඉගෙනුමක් නැති. දැන් අද කාලේ ඉන්නේ කුණු ගෙනියන අය. ඒගොල්ලෝ මේ මේ භාෂාව දැනගෙන කියන්න පුළුවන්. මහා ගොඩක් තෝරලා දුන්නා. ඕ අපි වගේ පොත් කියවලා නෙමෙයි නේද? මෙහෙමයි වැරදි තේරුම ආවට ප්‍රශ්නයක් නැහැ. එහෙම එනවා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන හරි වැරද්ද වෙන් කරගන්න. ඒකට තමයි මේ මේ ප්‍රඥාව කියන්නේ පටිච්ච සමුප්පාදයට එකඟද කියලා බලන්න. දැන් දන්නවනේ පටිච්ච සමුප්පාදය. ඒකට ගැලපෙනවද බලන්න. එතකොට හොඳට පෙයි මේක ආත්ම දෘෂ්ටියෙන් කියන කතාවක්ද නැද්ද? දැන් මනෝකාය එළියේ යන්න මම එළියට ගිහින් ඉන්නවා කියනකොට ආත්ම දෘෂ්ටියද නැද්ද? එලිම ආත්ම දෘෂ්ටියනේ. ඉතින් ඔක බුදුදහමක් වෙන්න පුළුවන්ද? අන්න ඔහොම ප්‍රශ්න කරනවා. බුදුදහම අනාත්මයිනේ. එතකොට ආයේ ආත්ම කතාවකින් මොනවා හරි කිව්වනම් ඒක ඒ කියන්නේ බුදුදහම වෙන්න බෑ. පටිච්ච සමුප්පාදයට එකඟ නැහැ. ඒක ඕවා මං විස්තර කරලා තියෙනවානේ. දැන් ඕක ආයේ කතා කරන්න වෙලා නැහැ. පුනරුත්පත්තිය වෙන හැටි හිටියේ නැද්ද ඒ සාකච්ඡාවල? අර මෙරිලා උපදින හැටි නේද? පහන් දැල්ල වගේ ක්ෂණයක් ක්ෂණයක් ගානේ පත්තු වීමක් මේ හිත වැඩ කරන හැටි පැහැදිලි. උපදින්නේ මම කියන දෘෂ්ටියේ ඉන්න අයනේ නේද? රහතන් වහන්සේ ආයේ උපදින්නේ නැහනේ. ඒකට උපදින කෙනාට මම ඉන්නවා. එයා ඒ දෘෂ්ටියේ ඉන්නකන් ඉන්නවා. ඔව් එතන වැරදි දැන් අර වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නකන් උන්ට බල්ලෙක් ඉන්නවා අපි කිව්වට හරියන්නේ නැහැ බල්ලෙක් නැහැ කියලා උගේ ලෝකෙට ඉන්නවා ඒක
මම මැරුණම දැන් මම උපදින්නේ මම නෙමෙයි
වෙන කෙනෙක් උපදිනවා වෙන කෙනෙක් උපදිනවා ඕක අපි වෙනම කතා කරමු කෙටියෙන් කෙටියෙන් කතා කරන්න බෑ ඕක නේද මම ඕක ගොඩාක් විස්තර කරලා තියෙන අර මුල හරි ඉතින් මුල දවස්වල
නේ අපේ අය වටේ විස්තර කරේ
නේද ඈ ඔව් ඔහම කියනකන් තමන් ආර්ය මාර්ගේ නෑ. සක්කාය දිට්ඨිය නැති කෙනාට ওই ප්‍රශ්න යෙදෙන්නේ. සක්කාය දිට්ඨියේ ඉන්නකන් තමයි ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක කියන අතීතේ මං හිටියද කවුරු වෙලා හිටියද කොහොම හිටියද ඕක ඉන්නේ සක්කාය දිට්ඨිය තියෙන කෙනාට. අනාගතේ මං කවුරු වෙයිද කොහොම උපදෙයිද මොනවා වෙයිද ඔය සක්කාය දිට්ඨියෙන් කියන කතා. වර්තමානයේ මම කවුද මං මොන වගේ වෙයිද මොනව කරයිද ඕවා එන්නේත් සක්කාය දිට්ඨිය කියනවා. ඒක පැහැදිලිව මේ සූත්‍රවල ඔක තියෙනවා. ඔය සක්කාය දිට්ඨිය කියන එක. ඒක තේරුම් ගන්න සක්කාය දිට්ඨියේ ඉන්න කෙනාට ඔය ටික තියෙනවා එහෙම. ආයේ උපදින්නෙත් මම. හිතනවා තමයි. කෙනෙක් කෙනෙක් ඉතින් සක්කාය දිට්ඨි ඉන්නේ දිට්ඨිය තියෙන හිතේනේ නේද ඒ දෘෂ්ටියේ ඉන්න කෙනාට මමත්වයෙන් මේ ඒක තමයි මං කිව්වේ දැන් බුද්ධ ගෝසහාම දුරුවොත් ඔය දෘෂ්ටියේ ඉඳන් ඕක ලියලා තියෙන්නේ විසුද්ධි මාර්ගය ඉතින් අනිත් අය ගැන කතා කරන්න දෙයක් නැහැ නේ
ඉතින් මේ
ඔවේ සක්කාය දිට්ඨියෙන් ඉන්න කාලය තුල සිද්ධ වෙච්ච දේවා බෝධිසත්වය කියන්නේ බුදු වෙනකොටනේ සක්කාය දිට්ඨිය නැති වුනේ
මේ බුදුනාට පස්සේ නේ වගේ
ඒ කිව්වේ සක්කාය දිට්ඨියෙන් ඉද්දි මෙන්න මෙහෙම වෙලා තියෙනවා මෙච්චර කල් සංසාරේ ඇවිල්ලා තියෙනවා සක්කාය දිට්ඨිය නිසා බුදු වුණාට පස්සේ ඔය කතා නැහැ මේ මේ බුදු වෙන මොහොත දක්වා සාමාන්‍ය පෘථග්ජන මට්ටමනේ එන්න. එතකන් අර ආත්ම දෘෂ්ටියෙන් ඇවිල්ලා
තියෙන්නේ.
ඉතින් පස්සේ කියන්නේ අපිට තේරුම් ගන්න. අපිත් ඉන්නේ ඕකේ අපිත් ඔහොම හිටියොත් මෙහෙම මෙහෙම යනවා. මෙන්න සංසාරේ හැටි. මම බෝධිසත්ව කාලෙත් මේ සත්ව ජීවිතවල ඉපදිලා තියෙනවා. හරකෙක් වෙලා ඉඳලා තියෙනවා. වඳුරෙක් වෙලා ඉපදිලා තියෙනවා. අපායෙන්. පුළුවන් නෙමෙයි උපදිනවා. දැන් මං කියන්නේ මේ ගායේ මැරුණත් නම් සතර අපාගත වෙනවා මේ යන විදිහට කියන්නේ. පුළුවන් නෙමෙයි ඒක වෙනවා. ධර්මයේ අවබෝධ කළේ නැත්තම් පුළුවන් නෙමෙයි එහෙම තමයි. නෑ ධර්මයේ අවබෝධ කළේ නැත්තම්. ධර්මයේ අවබෝධ කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුනේ නැත්තම් ඕක තමයි ඇත්ත තත්ත්වය. ඕක බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඒ සත්‍යයගේ தත්ති මේකයි සසරේ යනවා. ඒක කියනවා. එහෙම යන කෙනාට මම කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න හින්දාමයි සසරේ යන්නේ. ඒ ළඟට පෙන්නනවා ඕක හදාගෙන තියෙන්නේ මේ වැරදි දෘෂ්ටි හින්දා. ප්‍රඥාව නැති
හින්දා.
මම කියලා කෙනෙක් දැන් මෙහෙමනේ දැන් ඕක ඔයා හිතන්න අර වතුරට එබෙන බල්ලා අපෙන් ওই ප්‍රශ්නේ ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ දැන් ඌ දෘෂ්ටිගත වෙලා තව බල්ලෙක් ඉන්නවා දැන් ඕකේ ඉඳන් අහනවා ඇත්තටම මේ බල්ලා දකින්න මෙතන මම කියලා කෙනෙක් නැද්ද කියලා ඌ අහනවා දැන් පුළුවන් ද උත්තර දෙන්න පළවෙනි දේ ඌගේ දෘෂ්ටිය නැති වෙනවා තේරුණා ඒ අවබෝධය එනකොට එයාට මේ ප්‍රශ්නෙත් නැති වෙනවා බාහිර බල්ලෙක් නැත්නම් ආයේ මෙහි ඌ අත්දකින්න ඉන්න බල්ලෙක් ගැන ප්‍රශ්න යෙදෙන්නේ අන්න ඔය වගේ දෙයක් තියෙනවා අපිට අර දෘෂ්ටියේ ඉන්නකම් අපිට තේරෙන්නේ නැ මේ වැරදි මතයක ඉන්නවා කියන එක අපිට තේරෙන්නේ
නැහැ
ඉතේ කියපු පලියට කියපු පලියට පිළිගන්න එපා කියලා දැන් බුදුහාමුදුරම කියනවානේ. මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඇවිල්ලා කියනවා කිව්වත් පිළිගන්න එපා කියලා. ඕකත් ධර්මයට ගලපලා බලන්න කියලා නේ කියන්නේ.
හරි ධර්මයට ගලපලා.
ඉතේ ඒක දැනගත්තොත් තමයි ආය සතර අපගත නොවන තත්වයකටපත්
වෙන්නේ.
ඒකට තමයි මේක හොයන්න කියන්නේ. දැන් ඔය ඒව කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. නුවණින් හොයන්න ධර්මේ මොකද්ද කියලා. දැන් මං කියන්නේ නැහැ මං කියන එකම පිළිගන්න කියන එක නෙවෙයි. නුවණින් ධර්මයට අනුව ගලපලා බලන්න මේ මොකද්ද නියම ධර්මේ. එතකොට Tamanට පැහැදිලිව පුළුවන් වෙනවා ඕකනම් ආත්ම දෘෂ්ටියෙන් කියපු දෙයක් කියන එක පේනවා. දැන් ඔය කතාව කියනකොටම මට පේනවා ඔය කියලා තියෙන ආත්ම දෘෂ්ටිය. ඒක ධර්මයට ගලපලා බලන්න පුළුවන්. මේ මේ මං කියනවට පිළිගන්න නෙමෙයි. දැන් ඕගොල්ලෝ ගලපලා බලන්න. එතන සක්කාය දිට්ඨිය ඇතුව කියන කතාවක්ද නැද්ද? එහෙම මේ Tamanටම දකින්න පුළුවන්. ඒකයි ඒහිපස් එකයි සම්දිත්තිකයි Taman තුලින් දකින්න පුළුවන්. අපි ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ වෙන කෙනෙක් මත. ඒකයි බුදුහාමුදුරු කියේ දහම හොයන්න විදිහ. කවුරුත් කිව්වට පිළිගන්න එපා. බුදුහාමුදුරුවන්ගෙන් අහලා ඇවිල්ලා කියනවා කිව්වත් පිළිගන්න එපා. මොකද අද දැන් එහෙමත් දේශනා තියෙනවා මාධ්‍ය එකක් දෙකකට. මේ රහතන් වහන්සේගෙන් අහලා ඇවිල්ලා මේ කියන්නේ කියලා දේශනා කරන ඒවා තියෙනවා. දැන් කාලේ අහලත් ඇති. නේද? ඉතින් බුදුහාමුදුරුවෝ ඕවට අපි අහුවෙන හින්දා තමයි පෙන්නලා තියෙන්නේ. කාලාම සූත්‍රය පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඔහොම කිව්වට පිළිගන්න එපා. මේක හොයන්න නෙවෙයි. ධර්මයට ගලපලා බලන්න. පටිච්චසමුප්පාදයට ගලපලා බලන්න. මේ කියන දේ හරියනවද? ඇත්තද? පිළිගන්න පුළුවන්. නේද? බුදුහාමුදුරුවෝ දැක්කා ඒ කාලෙත් දැක්කා අපි ඔහොම එක එක්කෙනා කියන ඒවට රැවටෙනවා. එහෙනම් තමයි උපදේශ ටික දීලා තියෙන්නේ ධර්මයේ හොයන්න විදිහ. මොකද මේක Taman තුලින්ම අත්දකින්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. හංගලා තියෙන වහලා තියෙන දෙයක් නෙවෙයි. මෙහෙම ඒ වෙන්නේ මොකක් වුණත් ඕක වෙන්න පුළුවන් ඒ ධර්මයේ දැකපු කෙනා නෙවෙයි හැබැයි. මේ ඔපරේෂන් එක බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඔය ඔපරේෂන් එක නෙමෙයි ඕනතරම් රෙකෝඩඩ් ඒවා තියෙනවා මැරෙන්න ගිහිල්ලා. ඔව්. ආපහු ජීවත් වුණායේ අත්දැකීම.
මට එකෙනෙක් යාතුම වෙච්ච වැඩි කියලා තිබුණා. ඉතින් හැබැයි සර් මට එකක් අහන්න ඕනේ. ඕක කතා කරලා අපේ නිවන් මාර්ගය සාර්ථක වෙනවද?
නෑ ඒකට උදව් කරගන්න පුළුවන් ටිකකුත් තියෙනවා.
ආ
ඒ ටික හොයන එක හොඳයි. දැන් ඕක වෙන්න පුළුවන් දෙයක්. ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ හිතේ වැඩ කරන හැටි බැලුවහම ඒ කියපු කතාව ඇත්ත වෙන්න පුළුවන්. එයා ඔපරේට් කරනවා, එයා බලා හිටියා වෙන්න පුළුවන්. ඒ සිද්ධි ගොඩක් තියෙනවා. ඒක විතර නෙමෙයි මැරෙන හැටි බලාගෙන ඉඳලා ආයෙ පණාපු අයත් ඉන්නවා. ඒවා ගොඩාක් තියෙනවා. මේ බුද්ධාගමේ අයම නෙමෙයි වෙන ආගම් වල අය ලියපු අය ඒවා තියෙනවා. ඒ වගේ අත්දැකීම්. ඒවා ඇත්ත. ඒක වෙන්න පුළුවන් දෙයක්.
ඒ කියන්නේ
සක්කාය දිට්ඨිය බලපෑමක් නෙමෙයි. ඕක වෙන්න පුළුවන් වැඩ. හිතට පුළුවන්කම තියෙනවා වටේ වෙන ඒවා දකින්න. ඕකනේ දැනගන්න ඕන. ඇහැ කන ඒවා නැතුව හිතට පුළුවන්කම තියෙනවා බාහිරේ වෙන දේවල් දකින්න. හැබැයි විශේෂ අවස්ථාවල විතරයි. කෝ හිත දීම කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් අර වගේ ස්පෙෂල්
එකක් කතාවක් කියන්නම්. මට අවුරුදු 8 ඉඳන් 10 වෙනකම් මුදියෙන් ගිහම මට නිින්ද යාගෙන එනකොට මගේ ඇඟ සැහැල්ලු වෙලා මට හිතෙනවා මම මෙහෙම උඩට ඉන්නවා කියලා. එතකොට මම බලනකොට මම පහත ඇඟ උඩ ඉන්නවා කියලා මට පේනවා. හැබැයි ඒ බාල වයසේ මම ඒක දකිනකොට
ඕක පුළුවන් අපි භාවනා කරලා දියුණු කරන දෙයක් ඕක.
ඔව් ඉතින් මම දන්නේ නැහැ ඒ කාලේ එහෙම තිබුණා. හැබැයි හරි ලස්සන ෆීලින් එක මට තාමත් ඒක දැන් ඒ දෙවලේ වෙච්ච ෆීලින් එක මට
හොඳට සමාධිය හදාගත්තොත් සමහර විට පුළුවන් ආයේ ඕවා ගන්න.
හොඳයි
දැන් 12:00 වෙලා.
ඈ? හරි පොණ කතාව කියන්න.
අපි අවසන් කරමු. එතකොට මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මේ ඒවා මහානිසංස කුසල් සීල සමාධි ප්‍රඥා වැඩෙන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. මේ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමග ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපලොත්පත්ද්‍රයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සයවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. ඒ වගේම අපිට පුළුවන් මළගිය අයට පින් දෙන්න. අර අපිත් එක්ක ඉඳලත් එක්කෙනෙක් නැති වුණා නේද? මේකට සහභාගී වුණා. දැන් එයත් සමහර විට මේවා බලාගෙන ඇති. ඉතින් මේ ධර්මය අහලා සතුටටපත් වෙලා මේ යම් කිසි හේකින් නරක තැනකදීලා ඉන්නා නම් හොඳ තැනක උප්පත්තියක් ලබන්න මේ පින් හේතු වාසනා වෙන්න. ඒ වගේම මේ ධර්ම අවබෝධය ලැබලා මේ සසර දුකෙන් ගැලවෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න කියලා එයටත් අනුමෝදන් කරමු. ඒ වගේම තව මළගිය අය පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් ඒ විදිහට මේ පින් අනුමෝදන් වෙලා ධර්ම අවබෝධය ලබන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එයගෙන් මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපේ මේ තියෙන අවිද්‍යාව හින්දා කරන සංඛාර සේරම සබ්බේ සංඛාර අනිච්චාති දුක්ඛාති බව ඇත්ත ඇතියට තේරුම් ගන්න. ඒ වගේම මේ හිතට අරමුණ වෙන ධම්ම සබ්බේ ධම්මා අනාත්තාති බව ඇත්ත ඇතියට තේරුම් ගන්න. එතකොට මේ මුලාව නිසා ඇති වුණ දුක කලකිරිලා අකාරිනවා. ඒක තමයි නිවනට මාර්ගය, විසුද්ධියට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉතම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු සාදු සාදු සාදු.